1 satmayı hem ödene atmaya. Adı ve daha spesindeki var şey, Februari maaşı daha namamana senin surada davasayı. Adı davasayı değil, savunata sisilisi cahit yantarı daha pacarık seva usayı. Apıta avastarla biti binava, ati pujya, Luke gama attadasi gavurniya swami danva sevsi pavuşturla buna. Dharma desna avukat savandhi mutat, inanturuva, dharma sakacca avukat savandhi mutat. İdin, Vasara kīpayak tisse pavathuna labana mema dharma desana sakaccha malawata loke vividha ratawala sidna kalyana mitrayan visala pirisak sambandhen bawa api dannawa e wagema me desanawan wenath madhyan osse anikut dinanheedi idrikalayekedi sambandhena shravane karana visala pirisak sidna bawa api dannawa ithin e siyalu denama wenwenma ithamathma gaurwayen namaskara ආරාධනා කර සිටිනවා පූජනීය ලුකේ ගමත්ත දස්සී ස්වාමීන් වහන්සේට ඒ තථාගත දේශනාවේ ගැඹුරුම වූ දේශනා කොටස් අපට අද දවසේදී වින්දාමෙන්ම පහදා දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේදීත් ධම්ම නියාමතා ධර්ම දේශනා මාලාව යටතේ පවත්වාගෙන ආපු දේශනා මාලාවේ අභිධර්ම භාජනීය දහම් න්‍යාය කොටස තමයි අපි මේ පටන් ගන්න ආවේ දින කීපයක් තිස්සේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දහම් හදවත හෙවත් පටිච්චසමුප්පාදය ඉතාමත් ගැඹුරු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලෝක සත්වයා හරියට අර මීයන් විසින් නූල් වියන්නන් විසින් අවුල් කරන ලද නූල් පන්දුවක් වගේ අවුලෙන් අවුලටපත් වෙලා තියෙන මේ සංසාර ගමන සම්මා සම්බුදු කෙනෙකුට විතරයි ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා බැලුවේ මේ ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර පැවැත්ම මේකේ දුකේ කෙලවරක් නැද්ද? අවසානයක් නැද්ද? නිවීමක් නැද්ද? යම් දුකක හට ගැනීමක් තියෙනවා නම් නිවීමකුත් තියෙන්න ඕනේ නේද කියලා උන්වහන්සේ නෝණින් කල්පනා කරගෙන යනකොට තමයි ටිකෙන් ටික අවබෝධ වෙන්න ගත්තේ මේ දුක කියන එක මේ තමන් නිසාම තමන්ගේ තියෙන අවිද්‍යාව සංකාරයේ නිසාම හටගන්න හැටි. ඒකේ දුක හටගන්න පිළිවෙලක් උන්වහන්සේ දැක්කා. ඊට පස්සේ නැවත උන්වහන්සේ මෙනෙහි කරගෙන යනකොට මේ දුකේ නැතිවීම පිළිබඳවත් උන්වහන්සේට අවබෝධ වුණා. ආන් එතෙන් පටන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, මහණනි මේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොකරගන්නා තාක් ප්‍රත්‍යස්ස නොකරගන්නා තාක් මං සම්මා සම්බුද්දයි කියලා පිළින කරේ නැහැ. නමුත් යම් දවසක මේ ප්‍රත්‍යාකාර හේතුඵල ධහම මට අවබෝධ වුණේද ප්‍රත්‍යක්ෂ කරේද නුවණින් පිරිසිඳ දැක්කේද එදා තමයි මං සම්මා සම්බුද්දයි කියලා දේශනා කරේ පිළින කරේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා අපි ආරම්භක දේශනාවෙත් මතක් කරේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය ඉතාමත් ගැඹුරු ඉතාමත් අවබෝධ කරගත යුතු වටිනා දහම් පරියාය. ඉතින් ඒ නිසා හැම දෙනාම බොහෝම සාවධානෙන් නුවණින් අහගෙන ඉන්න බාධා පැමිණියත් ඒ කෙසේ හෝ හිත දුර්වල කරගන්නේ නැතුව මේ දහම් පරියායයට ශ්‍රවණය කරන්න කියලා මම ආරාධනා කරනවා. ඒක ඉතාමත් වැදගත් නිසා නමුත් අපි අමාරු දේ වුණත් අවබෝධ කරගන්න වෙනවා කවදා හරි. ඉතින් අමාරු දේ ගැන අපි මනස මෙහෙවනකොට හිතනකොට විශේෂයෙන් අපිට ලොකු ලාභයක් වෙනවා. මොකද අපේ ප්‍රඥාව වැඩෙනවා, නුවණ වැඩෙනවා. ඉතින් ප්‍රඥාව දියුණු කරගන්න තියෙන එක ධර්මයක් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීම, ගැඹුරු දහම් පරයායන්. නුවණින් මෙනෙහි කිරීම, සත්පුරුෂෝ ඇසුරු කිරීම, ධර්ම සාකච්ඡාව තමන් නුවණින් ඒ ගැඹුරු දහං පරියායන් නැවත නැවත අමාරුවෙන් හරි ශ්‍රවණය කිරීම. මේවා නිසා අපේ අර ප්‍රඥාව කියන එක වැඩෙනවා. ඔබ අහලා තියෙනවා මේ මාර්ගයේ වඩිය යුතු ධර්මයක් කියලා. වඩන්න පුළුවන් එකක්. ඒතකොට සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාවටම කියන තවත් නමක්. ඒතකොට අපේ නෝපන් ප්‍රඥාව උපද්දවා ගන්න පුළුවන්. ඒක දියුණු කරන්න පුළුවන්. ඉතින් ප්‍රඥාව කියන එක කෙනෙකුගේ දියුණුවනොත් එයාට කොයි තැන ඉපදුනත් කොතන ඉපදුනත් එයා රැකෙන්න ගන්නවා. අනිත් අයත් රකින්න ගන්නවා. එයාට ලොකු ආරක්ෂාවක් මේ ප්‍රඥාව නිසා ලැබෙනවා. ඉතින් ඒ නිසා අනි සියලුම ධර්ම යම්තාක් අපි තුළ උපදිනවා නම් ඒ හැම එකක්ම මේ ප්‍රඥාවට යටත්. ඒකම තමයි අනිත් පැත්ත. ප්‍රඥාව කෙනෙකුගේ නොදියුණුනොත් එයාගේ අවිද්‍යාව මෝහය තමයි වර්ධනය වෙන්නේ. මෝහය කියන එකත් වැඩෙන දෙයක්. තණ්හාව වැඩෙන දෙයක්. මෝහය වැඩෙන එකක්. ඒක වැඩෙන්නේ අපේ අසත්පුරුෂය ඇසුරු කිරීම, අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම, නුනුවණින් අපි ජීවිතේ කටයුතු කිරීම කියන මෙන්න මේ දේවල්. අයෝනිසෝ මනසිකාරය ආදී මේවා නිසා අපි කුසලයෝ යටපත් වෙලා අවිද්‍යාව මෝහය කියන එක වර්ධනය වෙනවා, වැඩි වෙනවා. ඉතින් යන්නේ එහෙම වුණාම තමන්ගේ අර්ථය දන්නේ නැහැ. තව කෙනෙකුගේ අර්ථයක් දන්නේ නැහැ. එහෙම වුණාම තමන්ටත් බොහෝ අහිත පිණිස දුක් පිණිස පවතිනවා. අන් අයටත් බොහෝ අහිත පිණිස දුක් පිණිස පවතිනවා. මේ සංසාරේ බොහෝ කාලයක් මේ දුක දුක් විඳිමින් සසර ඇවිදින්න වෙනවා. ඒ නිසා මේ ඇත්තටම මේ අපි අබුද්ධෝත්පාද කාලවල කොච්චර අපි උත්සාහ කරත් මේ නුවණ අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිවැරදි නුවණක් ගන්න නම් පින්වතුනි ප්‍රඥාව පහළ කරගන්න නම් මේ බුද්ධ ශාසනයේ තරම් වටිනා දෙයක් තවත් නැහැ. ඒ නිසා මේ හේතුව මේ බුදු කෙනෙක් විසින් මනාකොට දැකලා තම තමන්ට හරියන ආකාරයට මේ ප්‍රඥාව කොහොමද දියුණු කරගන්නේ, මේ ගුණධර්මයෝ කියන ඒවා කොහොමද දියුණු කරගන්නේ කියන එක උන්වහන්සේ උපමා අනුසාරයෙන් නොඑක් න්‍යායන් පදනම් කරගෙන උන්වහන්සේ අපිට දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ තථාගත ශ්‍රී සද්ධර්මය අපිට හැම කාලෙම හැමදාම අපිට ඇහෙන එකක් නෙවෙයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ අද්දම වීරිය කරන්න හෙට මැරෙයිද දන්නේ. ශාසනය අපිට හැම කාලෙම හම්බෙන්නේ නැහැ. මේ නිසා පස්සේ පසුතැවිලි වෙන්න අපිට ඉඩ තියාගන්න එපා. නුවණ දියුණු කරගත්තොත් අපි කොතන කොතන ඉපදුනත් එයා ප්‍රඥා සහිත පුද්ගලයෙක් වෙනවා. ඒක පුදුමාකාර ලාභයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රඥාව නැතුව අපි ලෝකේ අධ්‍යාපනය වෙනුවෙන් උගත්කම වෙනුවෙන් රෑදවල් දෙකේ වෙහෙසෙනවා යම් යම් දේවල් ඉගෙන ගන්න. නමුත් ඒ ඔක්කෝ කොයි දේ ඉගෙන ගත්තත් ඒවා කාලයකට සීමා වෙන තාවකාලික දේවල්. නමුත් පින්වතුනි ඒ දරණ උත්සාහය අපි රස්සාවක් හොයාගන්න ඕනි ජීවිතේ හදාගන්න කියලා අපි අධ්‍යාපන වෙනුවෙන් කැප කරන ඒ උත්සාහය අපි මේ වගේ දෙයකට කැප කරලා තිබොත් මේක අර්ථ සම්පන්නයි. ඒක තමන්ගේ නිවීම පිණිස, කලකිරීම පිණිස, නොවැළීම පිණිස, දුකේ මිදීම පිණිස හේතු වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි මේ දහම් ගැඹුරු කොටස් නුවණින් හිතන්ඩ හිතන්ඩ අපේ ප්‍රඥාව වැඩෙන බව අපි හොඳට හිතාගන්න. අමාරුයි කියලා අපි පැත්තක දැම්මුත් අපේ ඒ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ මෝඩකම අපේ නුනුවනකම ඒ විදිහටම පවතිනවා. කවදාවත් අපි හිතන්ඩ පෙළඹෙන්නේ නැහැ. අපි මේ ඔස්සේ කල්පනා කරේ නැත්නම් හිතට ධෛර්යය අරගෙන නැහැ මං කොහොම හරි මේ දේවල් වටහා ගන්නවා. බෝසත් චරිතයේ ස්වභාවය ඔබ බලන්න. උන්වහන්සේ ආලාර කාලා මුද්දකරාම පුත්‍ර ආදී මේ ශාස්ත්‍රවරුන් ගහවට ගියන් පස්සේ ඒ ශාස්ත්‍රවරු තමන් ලැබපු ඵලය මම අරූප ධ්‍යාන ආකාසඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායතන ආදී තමන්ගේ විමුක්තිය කෙලවර පෙන්නවා. ඉතින් බෝසතාණන් වහන්සේ හිතුවේ කොහොමද, මටත් වීරිය තියෙනවා, මටත් ප්‍රඥාව තියෙනවා, මටත් ශ්‍රද්ධාව තියෙනවා, මටත් සිහිය තියෙනවා. එහෙනම් මටත් පුළුවන් වෙන්න ඕනේ මේක කියලා ඒ අමාරු දෙයට හිත තිබ්බයන්නේ ඒ ආකාරයි. එනිසා අපිටත් ප්‍රඥාව තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා. එනිසා උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ කියලා ඒක සඳහා අපි උත්සාහ කරන්න ඕනේ. හොඳයි, එහෙමනම් අපි කතා කරගෙන ආවේ පටිච්ච සමුප්පාදයේ අභිධර්ම භාජනීය කොටසේ ණය විභාගයන් පිළිබඳව. එතකොට අපි පච්චේ චතුක්ක, හේතු චතුක්ක, සම්පයුත්ත චතුක්ක, අඤ්ඤමඤ්ඤ චතුක්ක කියන මේ චතුස්ක හතර මේ පටිච්ච සමුප්පාදය න්‍යායන් හතරකට විස්තර කර බව ඔබට කතා කරා. එතන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටන් අරගෙන ඊට පස්සේ විඥාන පත්‍ය නාමං, නාම පත්‍ය චට්ඨායතන, විඥාන පත්‍ය නාමං, නාම පත්‍ය පස්සෝ, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය චට්ඨායතන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ. මේ විදිහට අපි න්‍යායන් හතරකට බෙදලා කතා කරගෙන ආවා. ගිය සැරේ අපි මේ න්‍යායන් විඥාන පත්‍ය නාමං කිව්වේ මොන අර්ථයෙන්ද? විඥාන නාම පත්‍ය චට්ඨායතන, නාම පත්‍ය පස්සෝ කියලා මේ විදිහට මොන මොන අදහස අර්ථය සඳහාද මේ දේශනා කරේ කියලා අපි ගිය සැරේ අපි කතා කරා. ඒවා ඒ පුද්ගල වශයෙන්, භූමි වශයෙන්, ඕපපාතික සත්වයන්ගේ වශයෙන්, කාම භව වශයෙන්, සර්ව සංඝායික වශයෙන් ඒ ආකාර න්‍යායන් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද චක්‍රය දේශනා කරා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පුද්ගල අධ්‍යාසය පදනම් කරගෙන. ඒ කෙනාට මේ දුෂ්ටි දුරුවීම සඳහා මේවා උපකාර වෙන්න පුළුවන්. කෙනෙකුට අර යම් යම් තැනක හිර වෙලා තියෙන තැන් මේ මොන ආකාරයකින් හරි බැලුවාම යාට අර දුෂ්ටි මෝඩකම දුරු වෙන්න මේ කුමන හෝ න්‍යායක් පදනම් වෙනවා. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ නොඑක් න්‍යායන් වලින් මේ පටිච්චසමුප්පාදය පෙන්වනවා. ඒ වගේම මේ විදිහට බෙදලා බෙදලා බලන්න බලන්න අපිට අර ඝන සංඥාවෙන් අයින් වෙලා මේ හේතුඵල ධම ප්‍රකට වෙන්න ගන්නවා. හේතු නිසා ඵල හට ගන්නවා කියන එක මේ සත්පුද්ගල භාවය දුරු වෙන්න ලොකු රුකුලක් වෙනා එක. ඉතින් අන්න ඒ නිසා තමයි මේ නොයේ න්‍යායන්ගෙන් බුදුරජාණන් වහන්සේ බෙදුවේ. මොකද මේක මෙහෙම කියන්න හේතුව කෙනෙකුට මේක පැටලිලි ස්වභාවයක් වෙන්න පුළුවන්. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියනකොට අනිත් ඒවා වැරදිද කියලා. නෑ, මේ ප්‍රත්‍ය වෙන බව කියන එක මේ ඔවුනොවුන්ට ප්‍රත්‍ය වීම. දැන් අපි මේ ප්‍රත්‍යාකාර පිළිබඳ සංප්‍රයුක්ත ප්‍රත්‍ය, හේතු ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන එක අපි කතා කරේ. එතකොට මේවා ඔවුනොවුන්ට මේ උපකාර කරගනිමින් ප්‍රත්‍ය වෙනවා. මේ ප්‍රත්‍යාකාරයේ විවිධයි. අපිට දැන් අපි අහලා තියෙන්නේ මේ අර මල් වැලක් කැමුණා වගේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන කියන මේ පිළිවෙල. මේ පිළිවෙල දේශනා කරාට ඒ පිළිවෙලටම හැම වෙලාවෙම ඒවා හටගන්න එහෙමම වෙන්නේ නැහැ. මේවා ඔවුනොවුන්ට නොඑක ආකාරයෙන් උපකාර කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපිට මුලින් අවිද්‍යාවම ප්‍රත්‍ය වෙලා අපිට කුසලයක් හෝ අකුසලයක් හටගන්න පුළුවන්. අවිද්‍යාව කියන එක අපි අවිද්‍යා අනුසය කියන එක ඇතුලේ තියෙන නිසා ආරම්භයේම අපිට අවිද්‍යාව අනුසය උපකාර වෙලා උපදින්නත් පුළුවන්. එහෙම නැතුව අපි කියමුකෝ අපිට ඇහැට රූපයක් දකිනකොට එතකොට චක්කු විඥානය පහළ වෙනකොට එතන අවිද්‍යාව නැහැ. එතකොට ඒ ස්කන්ධ ටික හටගත්තේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නෙවෙයි. ඒ රූප පේනවා, සද්ද ඇහෙනවා කියන එක රහතන් වහන්සේටත් වෙනවා. දැන් මේ රූපය චක්කු විඥාන හිත ඉපදුනාම ඒ හිත ප්‍රත්‍ය වෙනවා නැවත අවිද්‍යාව හටගන්න. අර දැකීම අපිට පේනකොටම ඊට පස්සේ නැවත අපි ඒක සත්ව පුද්ගල භාවයෙන් අරගෙන මම මගේ කියලා අරගෙන ඒකේ මුලා වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේ මේ චක්කු විඥාණය තමයි අවිද්‍යාව හටගන්න ප්‍රත්‍ය වුනේ. ඒ නිසා තමයි පින්වතුනි ඔබට මේ වගේ න්‍යායන් පේන්නේ. ඒ නිසා මෙහෙමද ප්‍රත්‍ය වෙන්න පුළුවන්, මේ විදිහටද ප්‍රත්‍ය වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් ඒකේ ඔබ මේ දකින්නේ මෙතන මාතිකා කියලා කොටසේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වව දාලේ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වට මේ සංඛාර පත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන්. විඥාන පත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන්. නාම රූප පත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන්. චත්තායතන පත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන්. ස්පර්ශ පත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන් කියලා මේ ණය ක්‍රමයක් මාතිකා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේකේ පද 9ක් අරගෙන මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මාතිකා පද විස්තර කළා. එතකොට අර පටිච්ච සමුප්පාද න්‍යායන් ටික අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ විදිහට ණය හතරක් පෙන්වනවානේ. එතන විඥාන පත්‍ය චට්ඨායතනං චට්ඨායතන පත්‍ය පස්සෝ විඥාන පත්‍ය පස්සෝ විඥාන පත්‍ය නාමං නාම පත්‍ය පස්සෝ කියලා මෙහෙම ණය හතරක් පෙන්වන අවිද්‍යාවෙන් පටන් අරගෙන. එතකොට ඔබට මං කිව්වා ඒ වගේම මේ විදිහට ඒ චක්‍රේ මේ පටිච්චසමුප්පාදයේ මේ හට ගන්න පුළුවන් සංඛාර පත්‍ය අවිජ්ජා අවිද්‍යා පත්‍ය සංඛාරං විඥාන පත්‍ය අවිජ්ජා කියලා මෙහෙම මේ ක්‍රම ඔක්කොගෙම හට ගන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ විදිහට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට මේ මෙතන න්‍යායන් 9ක් විස්තර කරනවා. ඒ න්‍යායන් 9 යටතේම හට ගන්න පුළුවන්. එතකොට අපි ඒ නිසා තමයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දැන් සංඛාර පත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන්. විඥාන පත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන්. මම ඒ උපමාවෙන් කිව්වේ ඒකයි. අපි කල්පනා කරන ආකාරයේ චේතනාව අනුව නූපන් අවිද්‍යාව උපදින්න පුළුවන්. අපි ඒකයි අර අපි භවනා කරනකොට අපි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අරමුණ හම්බෙනකොට ඒක පිළිබඳ නුවණින් මෙනෙහි කරනවා. එතකොට අර අවිද්‍යාව වෙනුවට විද්‍යාව තමයි උපදින්නේ. එතකොට විඥාන ප්‍රත්‍යනොත් අවිද්‍යාව වෙන්න පුළුවන් කියලා අර මං කිව්වේ ශබ්දයක් ඇහෙනකොට ගන්ධයක් චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන আদি මේවා හට ගන්නකොට අපේ තුල නැවත ඒ අරඹය අපි යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා තිබ්බේ නැත්තම් නූපන් අවිද්‍යාව උපදිනවා. උපන් අවිද්‍යාව වර්ධනය වෙනවා. ඒ නිසා මේ කුමන ආකාරයකින් හෝ අවිද්‍යාව උපදින වේදනාපත්‍යනුත් අවිද්‍යාව උපදින්න පුළුවන්. අපිට තද වේදනාවක් ඇති වුනහම ඒ වේදනාවට අපි අයෝනිසෝ මනසිකාරය ඇති කරගන්න නූපන් අවිද්‍යාව උපදවා ගන්නවා. තරහමනාපකම් ඇති කරගන්නවා. එතකොට වේදනාව හටගන්නකම් අවිද්‍යාව අපි තුළ උපදිලා නැගිටලා තිබුණේ නැහැ. ආනේ වගේ මේ විවිධාකාරයෙන් මේ අවිද්‍යාව ඇති වෙලා මේ චක්‍රය යන්න පුළුවන්. චක්‍රයක් කියනකොට මේක කොනක් නෑ. ඒකයි මේ චක්‍රයක් කිය රෝදයක් වගේ. සංසාර චක්‍රය කියලා අපි විස්තර කරේ. එතකොට රෝදයක් වගේ. ඒක කොමන ආකාරයකින් හරි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි පටිච්චසමුප්පාදය අද කතා කරන්න තියෙන්නේ මේ න්‍යායන් යටතේ අකුසල නිර්දේශය කියන එක. අකුසල නිර්දේශය. එතකොට මේ බොහෝ විට ධර්ම ග්‍රන්ථවල දැන් ධම්මසංගණියේ ගත්තත් තියෙන්නේ කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මක. කුසලයෙන් තමයි පටන් අරගෙන තියෙන්නේ. නමුත් මේ පටිච්චසමුප්පාදී බුදුරජාණන් වහන්සේ මුලින්ම විස්තර කරලා තියෙන්නේ අකුසලය. අකුසලයෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට ඒක ඉතින් මේ ඇයි එහෙම කළේ කියන එක ඉතින් බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාසයේ අනුව විස්තර කරලා තියෙනවා. එතකොට මේක ගොඩාක් වැදගත් අපිට අකුසල පිළිබඳව මේ අකුසල් උපදින ආකාරය කොහොමද කියන එකයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ. ඉතින් අපි මේ අකුසලය දුරු කරගන්න තමයි අපි හැම වෑයමක්ම කරන්නේ. කුසලයේ යම්තාක් අපිට අවශ්‍ය වෙන්නේ අකුසල් ශක්තිය තියෙන තාක්. අකුසල ශක්තිය අනුසේ කියන එක යම් දවසක නිරුද්ධ වුණා නම් එදාට කුසලයෙන්ද නිරුද්ධ වෙලා යනවා. ඒකෙද ප්‍රයෝජනයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ අකුසල් කියන ඒවා අපි දැනගෙන හිටියේ නැත්තම් අවබෝධ කරගෙන හිටියේ නැත්තම් ඒ අකුසල් ඉපදුනාට අපි දන්නේ නැහැ. ඒවා නැති කරගන්න පුළුවන්කමකුත් නැහැ. අකුසලයේ තේරුම් ගන්න තිබුණොත් තමයි ඒක පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඒ අකුසල් කියන ඒවා අපිට මේ රූප පේනවා, සද්ද ඇහෙනවා වගේ පේන ඇහෙන දේවල් නෙවෙයි. නමුත් ඒක හිතක ඉපදුනහම අපිට තේරුම් ගන්න පුළුවන් මේ හටගත්තේ අකුසලයක් කියලා හිතට දැනෙන ස්වභාවයන් අනුව. මොකද හැම ධර්මයකම තම තමන්ට ආවේනික ගති ලක්ෂණ තියෙනවා. එතකොට හිතට දැනෙන වෙහෙස විඩාවාදී මේවා අනුව අපිට මේ අකුසලයක් කියලා නුවණැති අය තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා මේ මම මේ අකුසල ධර්ම මේවා ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මේ හැමෝම මේකට විවිධ මට්ටම් වලින් සම්බන්ධ වෙන නිසා යම් ප්‍රමාණයකට අපිට ජීවිතයට ප්‍රයෝජනවත් නිසා යම් ප්‍රමාණයකට මම මතක් කරනවා මේක පිළිබඳව. අකුසල් කියනකොට ගොඩාක් කුසල ධර්මියෝ වගේ ගොඩාක් ප්‍රභේද කරලා විස්තර කරලා නැහැ. යම් තාක් සත්වයන්ට අකුසලයෝ හටගන්නවා නම් මේ අකුසල් සිත් වශයෙන් ගත්තොත් 12කට තමයි බුදුරජාණන් වහන්සේ බෙදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සිත් බෙදුවා මේ සිත් 89 ජාති වශයෙන් බෙදෙනවා. කුසල ධර්මිය විපාක ධර්ම ක්‍රියා ධර්ම කියලා. එතකොට ඒ අතර අකුසල ධර්ම කියනකොට මේ අකුසල ධර්මියෝ 12කට බෙදුවා. එතකොට අකුසල ධර්මියෝ 12 බෙදුවේ කොහමද? මේ මූල පදනම් කරගෙන ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් අකුසලයක් කර්මයක් හටගන්න ප්‍රධාන වෙන හේතුව මං පින්වතුන්ට ගිය සැරේ මතක් කරා. ලෝභ දේශ මෝහ ඒවා පදනම් කරගෙන ලෝභ මූල සිත් 8යි දේශ මූල සිත් 2යි මෝහ මූල සිත් 2යි කියලා මේ විදිහට අකුසල් සිත් 12 බුදුරජාණන් වහන්සේ බෙදනවා. එතකොට ඒ සිත්වල හටගන්න ධර්ම තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. එතකොට සත්පුද්ගල භාවයෙන් තොරව ඒ මොහොතට යම් හටගන්න මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම ටික තමයි අපි මතු කරගන්න ඕනේ. ඒක තමයි ඇත්ත. එතකොට දැන් මේ වගේ අකුසල ධර්මයෝ ගත්තාම ඔබ අහලා තියෙනවා ඒකාන්තයෙන් අකුසලම වන ධර්ම කොටසක් තියෙනවා. ඒ වගේම විතක අකුසල් විතක කුසල් වන විතක කුසල්ද අකුසල් නොවන ධර්ම තියෙනවා. එතකොට ඒ අනුව ඇතම් දේවල් තියෙනවා ඒවා ස්වභාවයෙන්ම අකුසල්. ඇතම් ධර්ම තියෙනවා ඒ අකුසල් සමග යෙදෙච්චාම අකුසලය නමින් නම ලබනවා. ඒ විදිය ධර්ම තියෙනවා. එතකොට අපි කිව්වොත් වේදනාව, සංඥාව, සංඛාරේ, විඥාණය, චේතනාව, ඒකග්ගත আদি මේ ධර්ම ස්වභාවයෙන් අකුසල් නෙවෙයි. ඒවා අකුසල සමග යෙදුනහම ඒ වේදනාව අකුසල කියනවා, ඒ සංඥාව අකුසල් කියනවා, ඒ සංඛාරය අකුසල, ඒ චේතනාව අකුසල් කියලා කියනවා. හරියට අපි සීනි බෝතලේ, ඒ වගේම හකුරු බෝතලේ, පැණි බෝතලේ කියලා කියනවා වගේ බෝතලේ කියන එක ස්වභාවයෙන්ම ඒක මොකුත් නමක් නැහැ. නමුත් ඒකට සීනි දැම්මම සීනි බෝතලේ කියනවා. පැණි දැම්මොත් පැණි බෝතලේ කියනවා. කෝපි දැම්මොත් කෝපි බෝතලේ කියනවා. වතුර දැම්මොත් වතුර බෝතලේ කියනවා. අර එකතු වෙච්ච දේ නමින් අර බෝතලේ නම් කරනවා. ඒ වගේ මේ හිත කියන එක ස්වභාවයෙන්ම පිරිසුදු දෙයක්. නමුත් ඒ හිතේ අකුසල හටගත්තාම අකුසල සිත කියලා කියනවා. එතකොට ඒ අකුසල් සිත්ම අකුසල් සිත් වල වඩාත් ප්‍රකට වෙන එක අනුව ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියලා බෙදෙනවා. දැන් අපිට අකුසල ධර්ම හිතක ගොඩාක් හටගත්තත් අර ලෝභය හටගත්තාම අනිත් එකක්වත් පේන්නේ නැතුව ලෝභයම අපිට ප්‍රකට වෙනවා. ද්වේෂය හටගත්තත් තරහම අපිට හොඳට කැපිලා පේනවා. ඒ හේතු ඒවා බලවත් නිසා. අනිත් ධර්ම මැඩගෙන තමන්ගේ යටතේ පවත්වා ගන්නා වගේ ස්වභාවයක් ඒ ධර්මවල තියෙනවා. එතකොට ඔබ මත සාමාන්‍ය අහලා තියෙනවා, නැවත මතක් කරන්න, මේ අකුසල ධර්මයෝ කියලාම කොටස් ධර්ම 14ක් තියෙනවා. ඒ 14 මෝහය, අහිරිකේ, අනුත්ප්පේ, උද්දච්චේ කියලා ධර්ම 4ක් තියෙනවා. ඒව හැම අකුසලයකම උපදිනවා. මෝහය අහිරිකේ කියන්නේ පවට මේ ලැජ්ජා නැතිකම. අනුත්ප්පේ කියන්නේ පවට බය නැතිකම. උද්දච්චේ කියන්නේ නොසන්සුන්කම, විසිරුණකම කියන. මේ මෝහය අහිරිකේ අනුත්ප්පේ උද්දච්චේ කියන ධර්ම ටික කොයි අකුසලයක් හටගත්තත් ඒ ධර්ම ටික උපදිනවා. ඒ වගේම ලෝභ, දික්ටි, මාන කියලා ලෝභය සමග උපදින අකුසල ටිකක් තියෙනවා. ලෝභය කියන එක අකුසල ධර්මයේ දිට්ඨිය මානෙ. මේ දිට්ඨි මාන කියන ඒවා උපදිනව නම් ලෝභය සමගමයි උපදින්නේ. ඊට පස්සේ දේශයේ සමග උපදින ධර්ම ටික ද්වේෂ ඉස්සා මච්චරි කුක්කුච්ච කියලා. දෝෂ චතුක්කේ කියලා ඔබ අහලා ඇති. ඊර්ෂියාව මච්චරිය කුකුස. කුකුස කියලා කියන්නේ පසුතැවිල්ල කියන එක. අපි පසුතැවෙනවා. එතකොට අන්න ඒවත් ද්වේෂයත් සමගමයි උපදින්නේ. තනිව උපදින්නේ නෑ ඒවා. ඒවට දේශ චතුස්කයේ කියලා කියනවා. ඊට පස්සේ තීන, මිද්ද, විචිකිච්ඡාව මේවායේ ඒ ඒ අවස්ථාවල තීන මිද්ද කියන ඒවා ලෝභ මූල සිත්වල පමණයි හටගන්නේ. මේ විදිහට මේ අකුසල ඒකාන්ත අකුසල වන ඔය ධර්ම 14 ඒ අකුසලයන් සමගම විතරයි උපදින්නේ. නමුත් ඒ අකුසල 14 එකට උපදින්නෙත් නෑ. ඒ වගේම එකට උපදින ධර්ම තියෙනවා. ඒ වගේම මේ අකුසල ධර්ම ඒ අකුසල ඒ ඒකාන්ත අකුසල ධර්ම විතරක් එකට උපදින්නේ නැහැ. ඒවා උපදින්න අර කියන වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මේවා උපයෝගී වෙනවා. එතකොට ආන්නේ නිසා මේ ස්වභාවයෙන්ම පිරිසුදු හිත විඥානය කියන හිත අර ලෝභය සමග යෙදුනොත් ලෝභ මූල අකුසල චිත්තය කියලා කියනවා. ඒ විදිහට තමයි මේ අකුසල් සිත් ගත්තාම අකුසල නිර්දේශය ගත්තාම ඒ අකුසල නිර්දේශයෙන් අකුසල ධර්ම 12ක් ගැන සඳහන් වෙනවා ඔබ දන්නවා. ඒ ප්‍රධාන වශයෙන් අනිත් මේ අකුසල ධර්ම 12ට සියල්ලම දාන්න පුළුවන්. ඉතින් මේ අකුසල ධර්ම 12 අපි හොඳට ඉගෙන ගත්තොත් අපේ ජීවිතේ ගොඩක් ප්‍රයෝජනවත්. ඒ හේතුව මේ අපිව දුකටපත් කරන කෙලෙසන කර්ම රැස්වන සතර අපාය උපද්දවන්නේ යම් තාක් සත්වේ කොයි තැන හිටියත් කුමන ආකාරයේ සත්වෙක් වුණත් යම් තැනක දුකක් උපද්දවනවා නම් අකුසල කර්මයක් රැස් කරනවා නම් මේ 12න් එකෙන් 12න් එකකින්මයි වෙන අය අපිට මේ වෙනත් අකුසල ධර්ම කියලා වෙන කොටසක් නැහැ. ඒ නිසා සියලු අකුසලයෝ මේ සිත් 12ට දාන්න පුළුවන්. දැන් ලෝභ මූල සිත ගත්තොත් ඒ ලෝභයේ නානත්වයක් තියෙන්න පුළුවන්. අරමුණු වල නානත්වයක් කියන්නේ. කෙනකෙනාට ලෝභය ඇති වෙන ආකාරය වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් කොයි ආකාරයෙන් හටගත්තත් ඒ හිත ලෝභ මූල සිතක්මයි කියලා ඒ විදිහට අපිට මේ අකුසල් සිත් 12 ඉගෙන ගන්න එක වටිනවා, ප්‍රයෝජනවත්. ඒවා අපේ ජීවිතය තුළින් දකින්න එක වටිනවා. ඒ අනුව මේ අපි පටිච්චසමුප්පාදයේ කතා කරමු. මේ බුදුරජාණන් වහන්සේ අකුසල නිර්දේශයේ සමයි පළමුව පටන් ගන්නේ. ඒ අකුසල් සිත් 12න් ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ලෝභයේ මුල් වෙලා හටගන්න සිත් 8ක්. එතකොට මේ සිත් නම් කරන්නේ සෝමනස්ස සාගත, දික්තිගත, සම්පයුත්ත, අසංකාරික සිත කියලා තමයි ඒ කැටියෙන් අපි ඒ හිත විග්‍රහ කරන්නේ. ඒ වගේම ඒවා ඊට පස්සේ බෙදෙනවා ඒ සිත් 8 සෝමනස්ස සාගත, උපේක්ෂා සාගත කියලා. සෝමනස්ස සාගත සතුටින් අපි ප්‍රීතියෙන් සතුටින් කරන අකුසල් තියෙනවා. ඒ සෝමනස්ස සාගත සිත් 4ක් තියෙනවා, උපේක්ෂා සාගත සිත් 4ක් තියෙනවා. ඒ හතරම දික්තියෙන් යුක්තවත් කරනවා, දික්තිය නැතුවත් කරනවා. දික්තිගත සම්පයුත්ත කියලා කියන්නේ මෙතන දික්තිගත සම්පයුත්ත, සෝමනස්ස සාගත දික්තිගත සම්පයුත්ත. අපි සිත අරගෙනම විස්තර කරමු. මෙතන දැන් ඒ මං සිත් 8ක් තියෙනවා කියලා එක ලෝභ මූල සිත්. පළවෙනි සිත තමයි බුදුරජාණන් වහන්සේ මාතෘකා කරන්නේම කතමේ ධම්මා අකුසලා කියලා. කවර ධර්මියෝ අකුසල්ද කියලා ප්‍රශ්නයක් වශයෙන් අහනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න ඇහිම නොඑක ආකාර ගන්නවා. ඒ අනුව මේ යමක් නොදන්න දෙයක් කියලා දෙන්න ගියාමත් උන්වහන්සේ ප්‍රශ්න වශයෙන් අහලා මහණෙනි කවර ධර්මියෝ අකුසල්ද කියලා මේ විදිහට අහන්නේ. ඔබ අහලා ඇති චත්තාරෝ මේ භික්කවේ සතිපට්ඨාන කතනේ චත්තාරෝ. දැන් ඒ මොන කවර හතරක්ද? දැන් අපිට උත්තර දෙන්න නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. බුදුරජාණන් වහන්සේම විස්තර කිරීම සඳහා මේ ප්‍රශ්නයක් වශයෙන් අහන්නේ. ඒ වගේ කතමේ ධම්මා ආකුසලා කියලා කවර ධර්මයෝ අකුසල්ද? එතකොට ධර්ම කියනකොට මෙතන සත්වපුද්ගල භාවයෙන් තොර ධර්ම හැටියට තමයි එතන විග්‍රහ කරන්නේ. එතකොට බුදුරජාණන් මේ හිත විස්තර කරනවා. නෝ හිත විස්තර කරන්නේ. යස්මින් සමේ යම් සමයක අකුසල චිත්තං උප්පන්නං හෝති. අකුසල සිතක් උපදීද යම් සමයක සෝමනස්ස සහගත දික්ටිගත සම්පයුත්තා රූපාරම්භණංවා සද්ධාරම්භණංවා ගන්ධාරම්භණංවා රසාරම්භණංවා පොට්ටබ්බාරම්භණංවා ධම්මාරම්භණංවා යං යංවා පනාරම්භ තස්මින් සමේ අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං කියලා මෙන්න මේ පටිච්ච සම්පාදයේ පෙන්නනවා. එතකොට යම් අකුසල් සිතක් රූපාරම්භණයක් රූපයක් අරමුණු කරගෙන හෝ සබ්දයක් අරමුණු කරගෙන හෝ ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් කියන කයට ස්පර්ශ වෙනකොට පඨවි තේජෝ වායෝ ධම්මාරම්භණයක් හෝ යම් යම් අරමුණක් මේට නොකියන ලද යම් අරමුණක් හෝ අරමුණු කරගෙන මේ සෝමනස්ස සහගත සතුටු ප්‍රීතිය සහිත සතුට සහිත දිට්ඨියෙන් යුක්ත අකුසල සිතක් උපදීද. එතකොට මේ රූපාරම්භන සද්ධාරම්භන කියනකොට මෙතන මේ වර්තමාන රූපේම නෙවෙයි ගන්නෙ. මේ අකුසල සිත උපදිනකොට ඒක අතීත රූපය අනාගත රූපය වර්තමාන රූපය කියන ආරම්භණයේ අතීත රූපාරම්භණයක් වෙන්නත් පුළුවන්. එතකොට සද්දයක් කියන එකත් එහෙම. එතකොට කුමන හෝ දෙයක් අරමුණු වෙලා තමයි අපිට මේ හිත උපදින්නේ. ආරම්භණයක් නැතුව හිත උපදින්නේ නැහැ. එතකොට ඒ අරමුණේ ඉල්බිලා සතුටු සිත ඇතුව සතුටින් යුක්තව සෝමනස්ස සහගත. දැන් අපිට ලෝභ මුල සිතකම ඒ සෝමනස්සය තියෙනවා. හැබැයි හැම ලෝභ සිතකම සෝමනස්සේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපිට ලස්සන දෙයක් දැක්කාම ස්ත්‍රියක් පුරුෂයෙක් වෙන්න පුළුවන්, ලස්සන වෙනත් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකදී අපිට මණිකක් මුදල් ටිකක් මෙහෙම දකිනකොට ඒකේ සතුට එක්ක තමයි ඒ ලෝභය හටගන්නේ. එතකොට අපිට දකින්න තියෙන රූපේ ඒ ආරම්භණේ ස්ත්‍රයා හෝ පුරුෂයා හෝ මොනhari වස්තුව හරි ඒක තමයි රූප ආරම්භණේ වෙන්නේ. එතකොට ඒක අරමුණු වෙලා සතුටු සිතින් යුතු දික්ඨිගත සම්ප්‍රයුක්ත. එතකොට දික්ඨිය කියලා මෙතන කිව්වහම එතකොට අපි වැරදි දෘෂ්ටි අපි දැන් අසත් ධර්මය ශ්‍රවණය කිරීම කියන මේ දේවල් ඇහිම වශයෙන් නම් අසත් පුරුෂයන් දැකීම පාප මිත්‍රයන් දැකීම මේ දේවල් අපි හොඳ හැටියට සලකලා ඒවා අපි සතුටින් ඒ දේවල් වල නියැලෙනවා. ඊට පස්සේ අපි ඒ වගේම දැන් අර මිත්‍යා දෘෂ්ටි ගත්තාම කුසල් අකුසල් වල විපාක නැහැ, ওই දන් දෙන ඒ වගේ වැඩක් නැහැ, ඒ ශ්‍රමණ බමුණන්ගේ ලෝකේ නැහැ, ඕපපාතික සත්‍යෝ නැහැ, මේ ආදී වශයෙන් අර නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. ඉතින් ආන් ඒවා දෘෂ්ටියටපත් වෙලා අපි යම් උදාහරණයක් වශයෙන් අපි කියමු අපි අර වැඩිපුර තියෙන කෙනෙකුගෙන් ඒක ඉතින් ගත්තට කමක් නැහැ, ඒවා අරගෙන අසරණ අයට බෙදලා දෙන එක හොඳයි, වැඩිපුර තියෙන අයගෙන් අරගෙන ඊට පස්සේ අපිට මේ සත්‍යෝ ඉන්නේ අපේ ප්‍රයෝජනෙට, ඒ නිසා වුන් ආහාරයට ගත්තට කමක් නැහැ. ඔය වගේ දෘෂ්ටි අරගෙන අපි අකුසල් සිත් උපදවා ගන්නවා. එතකොට ඒ වැරදි කාම සේවනයේ ඒ වඩේ මානුන්ගේ හොරකම් කිරීම බොරු කීම ආදී මේ අකුසල කර්මපතත් මේ විදිහට සිද්ධ වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට සෝමනස්ස සතුටින් යුක්තවද අකුසල් කරනවා. උපේක්ෂාවෙනුත් අකුසල් කරනවා. ඒ හිත් බෙදනවා. එතකොට දිට්ඨියෙන් යුක්තවත් වෙනවා, දිට්ඨිය නැතුවත් වෙනවා. අපි දැන් සාමාන්‍ය අපි අතිනුත් අකුසල් වෙනවනේ. ධර්මයේ දන්න අය තුනත් අකුසල් වෙනවා. අපි තුල ලෝභ ඒ හට ගන්නවා, දේශය හට ගන්නවා. හැබැයි අපිට දික්තිය නැහැ. නමුත් ඒවට කියන්නේ දික්ති විප්පයුක්ත කියලා. සෝමනස්ස සහගත කියලා කියන්නේ සතුටින් යුක්තව, එයින් යුක්තව, ඒ ධර්මයක් සමග සෝමනස්සෙන් සම්ප්‍රයුක්තව යුක්තව තමයි හටගන්නේ. දික්තිගත සම්ප්‍රයුක්ත කියන්නේත් ඒ වගේ. එතකොට දික්තිගත සම්ප්‍රයුක්ත කියලා කියන්නේ දික්තිය කියන එක තුල ඉඳලා ඒකට අනුගත වෙලා එහි ගැලිලා තමයි උපදින්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්තව. එතකොට ඒ හිත ඔය විදිහට තමයි හටගන්නේ. එතකොට මේ තව තියෙන අපිට සසංකාරික අසංකාරික කියලා බෙදෙනවා. ඒ කියන්නේ අපි උත්සාහයෙන් කල්පනා කරලා එක්ක තව කෙනෙකුගේ උත්සාහයකින් මේ හිත උපදවා ගන්නවා. තව කෙනෙක් අපිට හිතට එක එක දේවල් දීලා අපිට අකුසල් සිත් උපද්දවනවා. තව කෙනෙකුගේ දොස් ඇවිල්ලා කියනවා. එතකොට අපිටත් ඒ පොත්ගලයා කියලා තරහය යනවා. නෝපන් අකුසලෙ ඉපදුනා. ඒ උත්සාහයකින් ඇති. සමහර දේවල් තියෙන උත්සාහයක් නැතුවම පුරුද්දට වගේ උපදිනවා. කෙනෙක් දැකපු ගමන් ස්වභාවයෙන්ම තරහා යනවා. ඒ පුරුද්ධ නිසා හෝ ඒවට කියනවා අසංකාරික කියලා කියනවා. උත්සාහයෙන් ඇති කරගන්න ඒවට සසංකාරික කියලා කියනවා. එතකොට එහෙම මේ අකුසල් සිත් 12ම ඔය විදිහට බෙදනවා. ඒදින් ලෝභ මූල සිත් 8, අර ද්වේෂ මෝහ සිත්, දේශ මූල සිත්, මෝහ මූල සිත් වලට වැඩිය ප්‍රභේද විදිහට මෙතන ටිකක් විස්තර වශයෙන් පෙන්වනවා. එතකොට අපි දැන් කතා කරන්නේ මේ පළවෙනි මහා අකුසල් සිත හටගන්නේ කොහොමද කියලා. දැන් අපිට ලෝභයක් හටගන්නකොට ඒක දැන් හොන්න අපිට ලෝභ මූල සිතක් තමයි ඉපදුනේ. දැන් මට ආසාවක් ඇති වුණා කියලා කියනවා. මට තණ්හාවක් ඇති වුණා. දැන් අපි ඇතැම් දේවල් අපි හොයාගෙන යනවා. ඒවා ආසාවෙන් අල්ලගන්නවා. දැන් මේ අකුසල් සිතක් තමයි ඉපදුනේ. දැන් අපි මේ පුද්ගල භාවයෙන් ගත්තට හිතේ මේ වගේ අකුසල ධර්ම ටිකක් හටගත්තා හින්දා ඒ ස්වභාවයන් දැනෙනවා අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අකුසල හිත හටගත්තේ කොහොමද කියලා මේ පටිච්චසමුප්පාදයෙන් විස්තර කරනවා. ඉතින් ඒක වැදගත්. දැන් අපිට මේ අකුසල් සිත හටගන්න ක්‍රම නොඑක ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. අපේ පෙර තණ්හාව නිසා මේ අකුසල් හටගන්නවා කියලා අපි කියනවා. ඒ වගේම අයෝනිසෝ මනසිකාරය නිසා මේ අකුසල් හටගන්නවා කියලා කියනවා. රූපයක් දැක්කම ඒ කෙරෙහි අපි ඇති කරගත්තු වැරදි වැටහීම නිසා අපි අකුසලයේ හටගන්නවා කියලා කියනවා. ඒ විදිහට මේ අකුසල හටගන්න විවිධ හේතු අපිට විස්තර කරනවා. නමුත් ඒ හේතු අතර මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන එක හේතුවක් තමයි මේ අකුසල සිත හටගන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද මේ කියන රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පොට්ටබ්බ ආරම්භණයක් හෝ ධම්මා ආරම්භණයක් හෝ අරමුණු වෙලා යමක් යමක් අරමුණු වෙලා මේ හිත හටගනී නම් ඒ හිත හටගන්නකොට මෙන්න මේ ධර්ම ටික තිබුණා. එහෙම නැත්නම් මේ විදිහටයි හිත හටගත්තේ කියලායි මේ පටිච්ච සමුප්පාදයෙන් අපිට පෙන්වන්නේ. එතකොට කියනවා තස්මින් සමේ ඒ හිත හටගන්න මොහොතේ තස්මින් සමේ ඒ මොහොතේ තස්මින් සමේ ඒ මොහොතේ අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාමං නාමපත්‍ය චට්ඨායතන චට්ඨායතන පත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදානං උපාදානපත්‍ය භවෝ භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණං ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න දුකක් හටගත්තේ. ඒ දුක හටගත්තේ කොහොමද? අවිද්‍යාව නිසා සංඛාර වෙලා සංඛාරේ විඥාණයට පත් වෙලා විඥාණේ නාමයට පත් වෙලා නාමයේ චට්ටායතන මනායතනයට පත් වෙලා මෙතන මනායතනයයි චට්ටායතනයයි හැටියට ගන්න. එතකොට මේ මනායතනයේ ස්පර්ශයට පත් වෙලා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙලා වේදනාව නිසා තණ්හාව තණ්හාව නිසා උපාදානේ මෙන්න මේ විදිහට තමයි මේ දුක් ගොඩ හටගත්තේ. නිස්කන්ධය හටගත්තේ මෙන්න මේ විදිහට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට අපි ධර්ම ගත්තත් ඒ මොහොතේ හිත හටගන්නකොට ඒ හිත ඇතුලේ තිබුණා මෙන්න මෙහෙම ධර්ම ටිකක්. මොනවද? අවිද්‍යාව තිබුණා, සංකාරය තිබුණා, විඥාණය තිබුණා, නාම ධර්මයෝ තිබුණා, චට්ටායතන තිබුණා, ස්පර්ශය තිබුණා, වේදනාව තිබුණා, තණ්හාව තිබුණා කියලා ඒ ධර්ම ටික පෙන්වනවා. එතකොට ඉහි මේ ප්‍රත්‍ය වලින් හේතු ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා මේ ප්‍රත්‍ය වලින් පෙන්වන්නේ මේ අවිජ්ජාව සංඛාරයට කියලා මේ පෙන්වන්නේ ධර්ම ටික විතරයිනේ. නමුත් ඒවා ප්‍රත්‍ය වෙච්චි ප්‍රත්‍යාකාරය ප්‍රත්‍ය වෙච්චි ආකාරය තමයි පෙන්වන්නේ. අවිද්‍යාව හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා. මේ විදිහට අවිද්‍යාව සංඛාරයේ උපද්දවන්න ඔවුනොවුන්ට උපකාර කිරීම වශයෙන්ද ප්‍රත්‍ය වෙලා තමයි සංඛාරය හටගත්තේ. සම්ප්‍රයුක්ත වෙලා එකට ගැටිලා තමයි මේ මේ මේ සංඛාරය හටගත්තේ. ප්‍රධාන මූල භාවයෙන් ප්‍රධාන භාවයෙන් අවිද්‍යාව කියන එක ප්‍රධාන හේතුවක් වෙලා තමයි මේ සංඛාරය හටගත්තේ කියලා අපිට ප්‍රත්‍ය වෙන ආකාරයේ අරගෙන තමයි විස්තර කරන්නේ. එතකොට පළමුවෙන්ම මේ අවිද්‍යා පත්‍ය සංඛාරය කියලා පත්‍ය චතුස්කයෙන් ප්‍රත්‍යාකාරයෙන් විස්තර කරනවා. ඊට පස්සේ අවිද්‍යා පත්‍ය සංඛාරෝ අවිජ්ජා හේතුකම් කියලා හේතු අරගෙන ඊට පස්සේ සම්ප්‍රයුත් අවිද්‍යා පත්‍යා සංඛාරා අවිද්‍යා සම්ප්‍රයුත්තං කියලා මේ විදිහට අර ප්‍රත්‍ය භාවයන් අරගෙන මේ හිත විස්තර කරනවා. ඉතින් ඒ විදිහට තමයි විස්තර කරන්නේ. එතකොට මේ හිත ගත්තාම මේ එක හිතක් අරගෙන මේ හිත අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියලා එකපාරක් විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මේ න්‍යායන් හතරටම. අර න්‍යායන් කියේ මොනවාද? විඥාන පත්‍යා නාමං, නාම පත්‍යා චට්ඨායතනං, නාම පත්‍යා පස්සෝ කියලා ඒ න්‍යායන් හතරට විස්තර කරනවා. ඊට පස්සේ අර මාතිකා වලින් එක එක අරගෙන මේ හිත හට ගන්න පුළුවන් අවිද්‍යා පත්‍යයෙන් සංඛාර පත්‍යේනොද අවිද්‍යාව වෙලා මේ හිත හට ගන්න පුළුවන් විඥාන පත්‍යේනොද අවිද්‍යාව වෙලා මේ හිත හට ගන්න පුළුවන් නාම පත්‍යේනොද අවිද්‍යාව වෙලා මේ හිත හට ගන්න පුළුවන් කියලා මේ ණය ක්‍රම 9න්ම මේක විස්තර කරනවා. එතකොට මේ හතර අර මුලින් කියපු ණය පදනම් කරගත්තාම ණය 9ක් තියෙනවා. එතකොට ණය 36ක් වෙනවා. හතරවරක් 9 36. ඒ විදිහට න්‍යායන් වලින් මොකද මේක හට ගන්න පුළුවන් ආකාර. ඊට පස්සේ මේ ණය 36 ගත්තාම නැවත හතරකින් මොනවද ප්‍රත්‍ය හතරෙනුත් ගුණ වෙන්න පැ මොනවද ප්‍රත්‍ය චතුස්ක හේතු චතුස්ක අඤ්ඤමඤ්ඤ චතුස්ක කියලා මේ චතුස්ක හතරෙනුත් ගුණ වෙන ණය 144ක් වෙනවා. එතකොට මේ හිත මේ පළවෙනි අකුසල් සිත 144 ණය ක්‍රමයකට මේ පටිසම්පාදයේ පෙන්වලා දෙනවා. එතකොට මේ හිත හට ගන්න පුළුවන් ආකාර ප්‍රභේද තමයි මේ පටිසම්පාදයේ පෙන්වන්නේ. ඉතින් එතකොට මේ පළවෙනි න්‍යාය ක්‍රමයට තමයි මේ හිත ඉස්තරෝම විස්තර කරන්නේ. විස්තර කරලා එසමෙහි කියලා මේ තියෙන ධර්ම ටික පෙන්වනවා. ඔන්න දැන් හිත විස්තර කරා. මේ හිත හට ගන්න. මෙතන තියෙනවා දුකයි සමුදයයි දෙකම. දුක හැටියට මේ හට ගන්න ස්කන්ධ ටික දුක්ඛ ස්කන්ධය හැටියට පෙන්වන්න පුළුවන්. ඒ ස්කන්ධ තුලම තියෙන අවිද්‍යාව, එතකොට ඒ සංඛාරයේ සංඛාරයේ තුල තියෙන අකුසල ධර්ම, එතකොට මේවා ටික දුකට හේතු හැටියට පෙන්වන්න පුළුවන්. දුකයි සමුදයයි දෙකම මේ සත්‍ය දෙකක් මේ හිත හට ගන්න මොහොතේදී තිබුණා. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අන්තිමේට පෙන්වුවේ මේ ජාති ජරාදී පෙන්නලා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේ විදිහට මේ දුක් ගොඩ දුක් රාසිය උපදිනවා කියන මේ හිතක් අරගෙන වර්තමාන හිතක් අරගෙන මේ පෙන්න. එතකොට ඒ මොහොතේ ඒ හිත හටගන්න මොහොතේ තියෙන ධර්ම ටික තමයි එතනදී අපි බැලියේ. පසොන්නෝ ඒ විදිහට හිත පෙන්නලා මේ හිත හට ගන්න පුළුවන් හය ආකාරයකට රූප ආරම්භණයක්, ශබ්ද ආරම්භණයක්, ගන්ධ ආරම්භණයක් ආදී වශයෙන් හට ගන්න පුළුවන්. ඒ අපිට ඕන මේ වගේ තව න්‍යායම් බෙදන්න පුළුවන්. රූප ආරම්භණයක් අරමුණු වෙලා මේවා, ශබ්ද ආරම්භණයක්, පොට්ටබ්බ ආරම්භණ, ධම්ම ආරම්භණයක්, ඊට පස්සේ මේවා අතීත අරමුණ, අනාගත අරමුණු වෙලත් හට ගන්න පුළුවන්. එතකොට බලන්න මේ මෝඩකම කියන එක, අකුසල කියන එක හට ගන්න කොයිතරම් දේවල් තියෙනවද? අපිට දැන් මේ වර්තමාන රූපය අරමුණු වෙලා හිත හටගත්ත නැත් අතීතයේ අපිට දැඩිව උපහදාන වෙච්ච එකක් සිහි වෙනකොට ආපව අවිද්‍යාව ඇති වෙන්න පුළුවන් කියලා මේ විදිහට මේ අපේ මෝඩකම කෙලෙස් හටගන්න පුළුවන් ආකාර බොහෝයි. ඉතින් ඒ අනුව දැන් මේ හිත විස්තර කරලා ඒ හිතේ තියෙන ධර්ම වෙන වෙනම පෙන්නවා. තත්ත කතම අවිජ්ජා. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා අංග ටික පෙන්නලා තත්ත කතම අවිජ්ජා. ඒකල්ලි එහිදී අවිද්‍යාව කිව්වේ මොකද්ද? එහිදී සංඛාරය කිව්වේ මොකද්ද? ආන් ඒ වගේන් තමයි අපි මේ ධම්පරියාය ධර්මානුකූලව විස්තර කරන්නේ. එහෙම නැත්නම් මේවට අපිට පෞද්ගලික අර්ථ දෙන්න වෙනවනේ. ඒ නිසා මේවා මේ ඊට පස්සේ තත්ත කතම අවිජ්ජා. අවිජ්ජාව කියන්නේ මොකද්ද? එතකොට තත්ත ඊට පස්සේ චට්ඨායතන කියන්නේ මොකද්ද කියලා මෙතන පෙන්නනවා. ආන් ඒ අනුව තමයි මේ චට්ඨායතන කියන පදේ පිළිබඳවත් අපි අර්ථ දෙන්නේ. මේකට ඊට පස්සේ මේකට අට කතාව වෙනම විස්තර කරනවා. ඊට පස්සේ මේකට දීඝාව විස්තර කරනවා. එතකොට මේකේ තේරෙන්නේ නැති ඇත්තෙන් අට කතාවෙන් පැහැදිලි කරනවා. අට කතාවෙන් පේන්නේ නැති තැන් දීඝාවෙන් පැහැදිලි කරනවා. එතකොට මේ වගේ මේ අපේ තථාගත දේශනාව පදනම් කරගෙන මේ වගේ ආචාර්ය පරම්පරාවෙන් මේ විදිහට අපිට ධර්මය පැමිණලා තියෙනවා. ඒ අනුව තත්ත කතම අවිජ්ජා. අඥානං අදස්සනං අනබිසමයෝ අනනුබෝධෝ අසම්බෝධෝ අපපටිවේදෝ අසංගාහනෝ අපරියෝගානෝ අසම්පෙක්කන අපච්චවෙක්කනා කියලා මේ විදිහට මේ අවිද්‍යාව කිව්වේ මොකද්ද එතන. දැන් සාමාන්‍ය අපි අවිද්‍යාව කිව්වේ මොකද්ද කියලා අපි අර ඔය සරල සංග්‍රහ ග්‍රන්ථවල තියෙන විස්තරයක් නෙවෙයි, මේ එකම පදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දිගහරින ක්‍රමයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ යමක් විස්තර කරන්න ගියාම ක්‍රම කීමයක් පාවිච්චි කරනවා. එතකොට අටකතාවේ මේකට විස්තරයක් කරනවා. මේ පද විස්තර කරන්න ගියාම බුදුරජාණන් වහන්සේ ව්‍යංජන ක්‍රමය යොදාගත්තා. ඊට පස්සේ උපසර්ග ක්‍රමය හා අර්ථ ක්‍රමය කියන ක්‍රම පදනම් කරගෙන මේ ධර්මයේ විස්තර කරනවා. දැන් උදාහරණයක් ව්‍යංජන කියලා කිව්වේ ඔය ටෙස්සලත් අපි කතා කරා එක වචනේ කීප ආකාරයේ කියලා. දැන් පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං කියලා කිව්වහම ස්පර්ශයක් ස්පර්ශ කරන බවක් ස්පර්ශ කරන අයුරක් කියලා මේ විදිහට විස්තර කරනකොට මේ එකම දේ වෙනස් වෙනත් නම් වලින් එකම ව්‍යංජනේ වෙනස් වෙනස් විදිහට කියනවා. එතකොට ඒ එකම ධර්මයේ තමයි විවිධ නම් වලින් දේශනා කරන්නේ. ඒ වගේම දල්ලීකරණ විදිහටත් මේ බුදුරජාණන් වහන්සේ මේ පද යොදා ගන්නවා. භාෂාව යොදා දල්ලීකරණ කියලා කියන්නේ දැන් අපි එකම දේ නැවත නැවත කියනවා. ඒක අවධාරණය කිරීම සඳහා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කාට හරි සර්පෙක් වගේ දැක්කොත් සර්පෙක් සර්පෙක් සර්පෙක් කියලා අපි කියනවා. දැන් ඒක අර ඒ වගේ දෙයක් කියවහම ඒක නැවතේ වචනේ කියන්නේ දැඩිව අවධාරණය කරන්න. ඒක සර්පේ කිව්වම ඒක එච්චර දැනෙන්නේ නැහැ. සර්පේක් සර්පේක් සර්පේක් කියලා අපි එහෙම කියනකොට ඒක අපිට දැඩිව දැනෙනවා. ඒ වගේ දේවල් එපා එපා එපා කියලා ආන් එහෙම ඒ එකම වචනේ කියන්නේ ඒක දැඩි කරන්න. ඒ වගේ ඇතම් දේවල් බුදුරජාණන් වහන්සේ භාෂාව ඒ අර්ථයේ සත්‍යයට දෙන්න අවධාරණය වෙන්න, ඒ වගේ භාෂාව අලංකාරය කිරීමට, ඒ වගේම දේශනා රුචිකත්වයේ සඳහා මේ කොයි දෙයකටත් මේ උපකාර වෙනවා. ඒ වගේම ඒවට උපසර්ග බබ විශේෂණ පද දීලා තවත් දැන් අඥානං අදස්සනං දැන් අනබිසමයෝ අනනුබෝධෝ අසම්බෝධෝ කියලා දැන් උදාහරණයක් වශයෙන් චාරෝ විචාරෝ අනුචාරෝ කියලා මේ විදිහට උපසර්ග ඒ අගට යම් යම් උපසර්ග එකතු කරලත් මේ පද විස්තර කරනවා. ඊට පස්සේ අර්ථ වශයෙන් ඒකේ කෘත්‍යයන් වශයෙන් විස්තර කරනවා. අපි කිව්වෝ ලෝභය කියලා. ලෝභය ගත්තාම ලෝභය, ඊට පස්සේ තණ්හාව, උපාදානෙ, කාමඋපාදානෙ, කාමච්ඡන්ද නීවරණය කියලා එකම ලෝභයේ කෘත්‍යයන්ව විස්තර කරනවා. දැන් ඊට පස්සේ උපාදානය කියන්නේ ලෝභෙම දැඩිව ගන්න කියන අර්ථයෙන් ඒකට කාම උපාදානය කිව්වා. කාමච්ඡන්ද නීවරණය කිව්වේ අපි නිවන අහුරන ආකාරය වහලා දාන නිසා ඒකට නීවරණය කිව්වා. ඕග යෝග කියලා කිව්වා, කාම ඕග කියලා කිව්වා, අපිට බේරෙන්න බැරුව ගහගෙන යනවා වගේ මේ ලෝභෙන් කෘත්‍යයක් කරනවා. ඒ වගේ අර්ථ සලකාගෙන මේ බුදුරජාණන් වහන්සේ මේ පද විස්තර කරනවා. අන්න එහෙම න්‍යායකින් තමයි මේ දේවල් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. එතකොට මෙතන අවිද්‍යාව කිව්වේ මොකද්ද? අඥානයක් කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා බවක්. අනබිසමයෝ ඒ කියන්නේ අවබෝධ නොකිරීමක්. අනනුබෝධෝ ඒ කියන්නේ පිළිවෙලෙන් අවබෝධ නොකිරීමක්. අවබෝධ නොකර ගැනීමක්. අනනුබෝධෝ අසම්බෝධෝ ඒ කියන්නේ අසම්බෝධෝ කියලා කියන්නේ වැරදි ලෙස අවබෝධ කර ගැනීම. අප්පටිවේදෝ ප්‍රතිවේද නොකිරීම. අසංගාහනෝ වැරදි ලෙස ගැනීමක්. අපරියෝගාහන අපරියෝගාහන කියලා කියන්නේ වැරදි ලෙස යෝගාහනම් කියලා කිව්වේ ඒක අපි වැරදිවට දැඩිව අරගෙන ගහගෙන යනවා. ඒකේ අසම්පෙක්කන පෙක්කන කියන්නේ බැලීමක්, අසමම බැලීමක්, වැරදි ලෙස බැලීමක්. අපච්චවෙක්කන ඒ කියන්නේ ප්‍රතිවේක්ෂ වැරදි ලෙස ප්‍රතිවේක්ෂා කිරීම. අපච්චකම්ම එතකොට අර වැරදි ලෙස ප්‍රත්‍යක්ෂ කිරීමක්. මේ අවිද්‍යාව කියන එක මේ විස්තර කරන ආකාරය. දුම්මේදං දුම්මේදං කියලා කියන්නේ මේද කියන්නේ පිරිසුදු බවක්, දුම්මේදං කියන්නේ අපිරිසුදු බවක්, බාල්‍යයක් බාල බවක්, අසම්පජඤ්ඤං ඒ කියන්නේ සිහිනුවන නැති බවක්, මෝහෝ කියලා කියන්නේ මුලාවීමක්, ප්‍රමෝහෝ වෙසසින් මුලාවීමක්, අවිජ්ජා අවිජ්ජා ඕගෝ අවිජ්ජා මෝඩකමේ සැඩපහරක් වගේ. මේ විදිහට මේ අවිජ්ජා යෝගෝ, අවිජ්ජා අනුසයෝ, අවිජ්ජා පරිඋට්ඨානං, අවිජ්ජා ලංගේ. ඉත පරිඋට්ඨානං කියන්නේ මෝඩකමේ නොදන්නාකමේ හට ගැනීම. යෝගයේ කියලා කියන්නේ නැවත නැවත යෙදීම. අනුසයෝ කියලා කියන්නේ බලවත් ලෙස අපේ හිතේ තැම්පත් වෙලා තියෙන, අප්‍රහීන භාවයෙන් තැම්පත් වෙලා තියෙන. ලංගී කියලා කියන්නේ අපි දැන් අර ඒක ගැලවෙන්නේ නැති කාර්ය අගුල දැම්මා වගේ අපිව ඒකෙන් මිදෙන්න බැරි ආකාරයට හිර වෙලා. මෝහය අකුසල මූලයක්. මේ විදිහට මේන් තමයි, ඒක තමයි අවිද්‍යාව කියලා කිව්වේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වෙ එතන. අවිද්‍යාව කියේ මොකද්ද? යකුසල් සිත හට ගන්නකොට තමන් තුල තිබුණු මේ ධර්මයන් අවබෝධ කරගන්න බවක්, වැරදිවට ග්‍රහණය කිරීමක්, නුවණින් විමසා නොබැලීමක්, මෝහයක්, බාල බවක්, සිහිනුවන නැතිකමක්, මුලාවීමක්. මෙන්න මේකයි අවිද්‍යාව කිව්වේ කියලා හිතේ තියෙන අර අවිද්‍යාව විස්තර කරනවා. ඊට පස්සේ අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යා පත්‍ය සංඛාර. තත්ත කතම අවිද්‍යා පත්‍ය සංඛාර. එතකොට මේ අවිද්‍යා පත්‍යෙන් උපදින සංඛාරේ මොකද්ද? චේතනා සංචේතනා චේතිතං යං අයං උච්චති අවිද්‍යා පත්‍ය සංඛාර. ඒ හිතේ තියෙන චේතනාව, සංචේතනාව, ඒ සිතන භව. ඊට පස්සේ සංචේතනා සිතන භවක් සංචේතයි තත්තං. චේතිතං හිතන භවක්. ඒ කියන්නේ වැරදි ලෙසට හිතන බව. සංකාරය කියලා කියන්නේ චේතනාව. එතකොට මේ අකුසල් සිත හටගන්නේ නැහැ චේතනාවකින් තොරව. එතන චේතනාව සංකාරය කියලා කිව්වේ මොකද්ද? ඒ අපි වැරදි විදිහට කල්පනා කරන ස්වභාවයක. සංකාරපච්චය විඥාන. තත්තකතම සංකාරපච්චය විඥාන. යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානඛන්‍ධෝ තජ්ජා මනෝ විඥාන ධාතුයා ඉදං උච්චති සංකාරපච්චය විඥාන. එතන සංකාරපත්මින් උපදින විඥාණය කිව්වේ මොකද්ද? මේ කියපොපි හිතම, මනසම, මනායතනෙම, අපි හදයන් පණ්ඩරං කියලා කියන අපි හදවත කියලා කියන්නේත් අපි හිතට කියනවනේ. අපි මනෝ මනායතනය, මනී ඉන්ද්‍රියං. මනී ඉන්ද්‍රියං කියලා කිව්වේ ප්‍රධාන භාවින් ඊශ්වර භාවි. විඥානඛන්‍ධෝ, එතන විඥානස්කන්ධේ. තජ්ජා මනෝ විඥාන ධාතුය, එතන ස්කන්ධ කියලා කිව්වේ රාසි අර්ථින් ගොඩක් කියන. මනෝ විඥාන ධාතුයා කිව්වා, එතකොට ඒ සත්ව පුද්ගල භාවයෙන් තොරව මේ ස්වභාවාර්ථේ විඥාන ධාතුව. එතකොට මේ තජ්ජා මනෝ විඥාන ධාතුව. එතකොට මේ චක්කු විඥාන, සෝත විඥාන ගැන නෙවෙයි මෙතන කිව්වේ. එහෙනම් මේ මනෝ විඥානය ගැන. අර අකුසල සිත හට ගන්නකොට, ඒ අකුසල සිත හට ගන්නකොට ඒ වෙලාවේ හිත වශයෙන් ගත්තේ මෙන්න මේ කියන මනෝ විඥාන ධාතුව. ඒකටම මනෝ මාන සංහදයන් පණ්ඩරං විඥානඛන්‍ධෝ කියලා කොයි දේ කිව්වත් මේ හිත ගැනයි මේ කිව්වේ. ඒතකොට හිතට නම් කරන්න පුළුවන් ආකාර තමයි විස්තර කරන්නේ. තත්තකතම විඥාන පත්‍ය නාම. ඒ විඥාන පත්‍ය නාමනේ අර එක න්‍යායකනේ විස්තර කරන්නේ. නාම කිව්වේ මොනවද? ඒ හිත කඩාඩනකොට ඒ හිතේ තිබුණු නාම ධර්ම. වේදනාඛන්‍ධෝ, සංඥාඛන්‍ධෝ, සංකාරඛන්‍ධෝ ඉදං උච්චති විඥාන පත්‍ය නාම. එතකොට වේදනාව, සංඥාව, සංකාරඛන්‍ධයෝ කියනකොට එතෙන්ට අපි ගන්නේ ඒ අකුසල් සිත හට ගන්නකොට ඒ හිතේ තිබුණු ධර්ම ටික විතරයි. නැත්නම් සංකාරඛන්‍ධය කිව්වහම අපි දන්නවා මේ චෛතසික ධර්ම වලින් සංස්කාර වේද ස්කන්ධ කිව්වහම ඒ චෛතසික ධර්ම 50ක්ම ඇතුළත් වෙනවා ස්කන්ධ විදියට ගත්තොත්. වේදනා සංඥා ඇරුණාම ඊතර චෛතසික 50ම සංස්කාර ස්කන්ධ. නමුත් අපි මේ හිත ගන්නකොට ඒ කුසල් චෛතසික ගන්නෙ නැහැ. ඒ හිත හට ගන්න වෙලා ඉපදිච්ච සයිසික ටික විතරයි. ලෝභ මූල හිතක් හට ගන්නකොට අකුසල් සයිසික වලත් දැන් ලෝභ මූල සිතත් සමග ද්වේෂය උපදින්නේ නැහැනේ. ඊර්ෂ්‍යාව, මච්චරිය උපදින්නේ නැහැ. ඒ චෛතසික ගන්නෙ නැහැ. ලෝභයත් සමග හට ගන්න චෛතසික ධර්ම ටික තමයි. එතකොට ඒ ලෝභයේ සමග යෙදෙන පුළුවන් අර සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණ චෛතසික ඒවා ඇතුළත්. ඊට අමතරව අකුසල ධර්ම වශයෙන් තියෙන චෛතසික ඔන්න ඕවා තමයි. ඒ අකුසල සිත හට ගන්නකොට උපදිනකොට ඒ සංඛාර ස්කන්ධය කියලා ගන්නෙ ඒ ධර්ම. එතකොට ඒක ඒවා ගොඩාක් එහෙම කඩලා දාන්න ගියොත් මේ ලොකු විස්තරයක් වෙන නිසා තමයි මේ පටිච්චසමුප්පාද ස්කන්ධ වශයෙන් ඒ ටික සංග්‍රහ කරලා තියෙනවා. එතකොට විඥාන පත්‍ය නාමං කිව්වේ මොනවද? වේදනා කන්දේ, සංඥා කන්දේ, සංකාර කන්දේ, ඉදං උච්චති විඥාන පත්‍ය නාම. අන්න දැන් අපිට ටිකක් අර කියපු අංග ටික ටික ලෙහෙනවා, යම් අර්ථයක් එනවා. මේ විඥානේ කිව්වෙ මොකද්ද? විඥානේ කිව්වේ මේ මනෝ විඥානේ, ඒ හිතට තමයි මේ විඥානේ කිව්වේ. සංකාරපච්චේ විඥානං කිව්වේ. සංකාර කිව්වෙ මොකද්ද? අපේ අකුසල් සිත හට ගන්නකොට ඒ අවශ්‍ය වුණු චේතනාව. අවිද්‍යාව කිව්වෙ මොකද්ද? ඒ වෙලාවේ මේ අකුසල් සිත හටගත්තේ අපේ අයෝනිසෝ මානසික වැරදි නොදන්නාකම, මෝඩකම නිසායි. ඒ මෝඩකම ප්‍රත්‍ය වෙලයි හටගත්තේ. ඊට පස්සේ විඥානපච්චය නාමං, නාමපච්චය චත්තායතන. නාම ප්‍රත්‍යයෙන් උපදින චත්තායතන මොකද්ද? යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානක්ඛද්දෝ කන්දෝ තජ්ජා මනෝ විඥාන ධාතුය. එතකොට චත්තායතන කියලා කිව්වෙත් මොකද්ද? මේ හිතටම තමයි. අර කියපු මනෝ විඥාණයටම තමයි. ඒ හිත මේ වෙලාවේ නාම ප්‍රත්‍යයෙන් මේ චත්තායතනේ උපදවන්න ප්‍රත්‍ය වෙලා. එතකොට ආයතනයක් වශයෙන් මොකද? ආයතන වශයෙන් මේ වෙලාවේ මේ හිත වැඩ කරලා තියෙනවා, හටගෙන තියෙනවා. ආයතන කිව්වේ අපිට දැන් චක්කායතන, සෝතායතන කියලා කියනවා. එහෙම මේ අකුසල ධර්මියෝ හටගන්න මාධ්‍ය ආයතනේ කියලා කියන. දැන් රූපයක් රූපාය චක්කායතනේ කියලා කියන්නේ ඒ චක්කු විඥානාදී සිත් උපදින්නේ මේ චක්කායතනේ නැමැති ආයතනේ තිබුණොත්. දැන් ආයතන කියන අපි නිස්පාදන ආයතන කියලා කියන්නේ නේද? එතකොට යම් දෙයක් නිස්පාදනය කරන කම්හල් වලටත් අපි ආයතන කියලා කියනවා. ඉතින් ආන් මේ වගේ මේ අකුසල ධර්ම නැවත නැවත හටගන්නේ මේ මන ආයතනය නිසා. එතකොට මේක චත්තායතන නිසා තමයි හටගත්තේ. එතකොට මේ චත්තායතන ඉපදුනේ විඥාන ප්‍රත්‍යයෙන් තමයි චත්තායතන, නාම ප්‍රත්‍යයෙන් තමයි චත්තායතන. මොකද ඒ හිතේ වේදනා සංඥා සංකාරාදී නාම ධර්ම නොතිබුණා නම් චත්තායතනේ කියන මේ විඥාන මනෝ විඥාන ධාතු හටගන්නේ නැහැ. එතකොට නාම ධර්ම තිබුණු නිසයි මේ චත්තායතනේ හටගත්තේ. ඒ නිසා මේ චත්තායතනේට නාමයෝ ප්‍රත්‍ය වුණා කියලා ඉන්නේ පැහැදිලි කරලා පෙන්වන්නේ. එතකොට ඒ වෙලාවේ මේ හිතේ චත්තායතනේ කියන්නේ මෙන්න මේ කියපු මනෝ විඥාන ධාතුවටමයි. ඒ අකුසල් හිතට තමයි චත්තායතන කියලා කිව්වේ. චත්තායතන පත්‍ය පස්සෝ තත්තකතමෝ චත්තායතන පත්‍ය පස්සෝ යෝ පස්සෝ පුසනා සම්පුසනා සම්පුති තත්තං අයං උච්චති චත්තායතන පත්‍ය පස්සෝ. එතකොට ස්පර්ශයේ කිව්වේ ස්පර්ශයේ මේ හටගත්තේ මේ චත්තායතනය නිසායි ස්පර්ශය හටගත්තේ. චත්තායතන ප්‍රත්‍ය වෙලා ස්පර්ශය හටගත්තේ. එතකොට ස්පර්ශයේ ස්පර්ශ කරන අයුරක්, ස්පර්ශ කරන බවක්, මනාකොට ස්පර්ශ වන බවක් මේ ස්පර්ශය කියලා කිව්වේ. එතකොට ඒ විදිහට මෙතන මේ ස්පර්ශය කියන එක අර දැඩි කිරීම අර්ථයෙන්, දල්ලී කරන අර්ථයෙන් එතන විස්තර කරලා තියෙනවා. එතකොට ස්පර්ශයක් ස්පර්ශ කරන බවක්, නැවත නැවත ස්පර්ශ කරන අයුරක්, ඒ ස්පර්ශය කියන එක පිළිබඳව ඔබේ ධර්මයේ පිළිබඳව ඔබ යම් ප්‍රමාණවලින් ඉගෙන අරගෙන ඇති ඒ විස්තර කරපු ධර්මයේම තමයි මෙතන පස්සෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද මේ ස්පර්ශ නොවුනා නම් මේ කිසිදු ධර්මයක් හටගන්නේ නැහැ. නමුත් මෙතනට ස්පර්ශය දැම්මේයි වේදනාව නැමැති ධර්මයට ප්‍රධාන ප්‍රකට හේතුවක් වෙනවා ස්පර්ශය. ඒ නිසයි මේ පටිසම්පාදයේ පෙන්නකොට ඒ විදිහට පෙළගැහීමක් කරේ. මොකද දුක උපදින ආකාරයෙන් පෙන්නන්නේ. දුක උපදින ප්‍රධාන හේතුවක් මේ තණ්හාව. ඒ නිසා උපාදාන වෙලානි හටගන්නේ. තණ්හාව උපදින ප්‍රධාන හේතුවක් වේදනාව. ඒ නිසා එතනදී වේදනාව ගත යුතුයි. වේදනාව පෙන්නනම් ඒක නම් ඒ වේදනාව ඇති වෙන්න ප්‍රධාන හේතුවක් ස්පර්ශය. එනිසා මෙතන අපි මෙතන බුදුරජාණන් වහන්සේ ස්පර්ශය කියන ධර්ම කාරණාව මතු කරලා මේ චක්‍රය පෙන්වලා දාලා. එතකොට ස්පර්ශයට උපදින්න චත්තායතන ප්‍රත්‍ය වුණා. තත්තකතමා පස්ස පච්චා වේදනා. ඊට පස්සේ ස්පර්ශ නිසා වේදනාව. මෙතන වේදනාව කිව්වේ මොකද්ද? තත්තකතමා පස්ස පච්චා වේදනා. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව මොකද්ද? යම් චෛතසික, චෛතසික වූ මිහිරි බව, චෛතසික වූ සුඛයක්, චේතෝ සම්පස්සයෙන් උපන් සාත සුඛ වේදනාවක්, චේතෝ සම්පස්සයෙන් උපන් සාත සුඛ වේදනාවක් වේදිතයක් වේදනාවක් වේද, මේ තමයි ස්පර්ශපත්යෙන් උපන් වේදනාව කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ පටිච්චසමුප්පාදේ විස්තර කරන. එතකොට මෙතන වේදනාව තියෙනවනේ, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව, සැප වේදනාව කියලා. එතකොට මෙතන ගන්නෙ සෝමනස්ස වේදනාව. සාත සුඛ වේදනාවක්, සතුටු මිහිරි බවින් යුක්ත වූ වේදනාවක්. එතකොට මේ කායික සුඛය නෙවෙයි, හිතට. ඒකයි මේ චේතෝ සම්පස්සජං කිය, චේතසිකං කියලා කිව්වේ. අන්න චේතෝ සම්පස්සයෙන් උපන් සිතෙහි, සිතේ ගැටිලා උපදිච්ච වේදනාවක්. එතකොට මේක අර කයට හම්බෙන සැප දුක් කියන දේවල් නෙවෙයි, සිතුවිලි වලම හිතේම දැනෙන සැප වේදනාව තමයි මෙතන වේදනාව කියලා කිව්වේ, ස්පර්ශයෙන් උපන්. එතකොට අපිට හොඳට පේනවා මේ ලෝභ මූල හිතක් හට ගන්නකොට අනිවාර්යෙන් එහෙම මිහිරි ප්‍රිය වූ අරමුණ කෙල්බිලා තමයි හටගන්නේ. ඒ නිසා තත්තකත්මා වේදනාපච්චය තණ්හා. ඊට පස්සේ වේදනාපත්තින් තණ්හාවනි පෙන්වන්නේ. රාගෝ, සරාගෝ, අනුයෝගෝ, අනුරෝධෝ, නන්දි, නන්දි රාගෝ, චිත්තස්සර සරාගෝ අයං උච්චති වේදනාපච්චය තණ්හා. තණ්හාව කිව්වෙම වෙන මොකවත් නෙවෙයි. එතන තණ්හාවේ රාගයක් බලවත් වූ රාගයක්, අනුනයක්, අනුරෝධයක්, අනුරෝධයක්, අනුරෝධයක් කියන්නේ ඇලීමක්, අනුනයක් කියලා කියන්නේ තේ අනුව ඇලෙන බවක්, අනුනයක් නන්දියක් සතුටක්, නන්දි රාගයක් සතුටින් ඇලෙන බවක්, චිත්තයාගේ බලවත් රාගයක්, ඒක තමයි මෙතන වේදනාපච්චයෙන් තණ්හාව කියලා කිව්වේ. එතකොට මේකම තණ්හාව පිළිබඳව විවිධාකාරයෙන්. එතකොට අපිට රාගයක් කියලා, නන්දි රාගයක් කියලා, නන්දියක් කියලා කොතන තිබුණත් මේ තණ්හාව තමයි කියන්නේ කියලා අපිට ඒ විදිහට මේ ගැන හිතන්නත් පුළුවන්. ඒ විදිහට තත්තකතම තණ්හාපච්චය උපාදාන. එතකොට තණ්හාපච්චය උපාදානන්නේ චක්‍රයේ තිබුණේ. එතකොට ඒ තණ්හාපත්තෙන් උපදින උපාදානේ මොකද්ද? ඒ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන කවරේ දෙයක්? යම් දෘෂ්ටියෙක්, දෘෂ්ටිගතයක්, දෘෂ්ටිගහණයක්, දෘෂ්ටිකාන්තාරයක්, විરૂප දෘෂ්ටියක්, දෘෂ්ටි විපන්දිතයක්, දෘෂ්ටි සංයෝජනයක්, ග්‍රහණයක්, පිහිටා හිටීමක්, බැසගෙන සිටීමක්, පරාමර්ශනයක්, ඊට පස්සේ වැරදි මාර්ගයක්, මිච්ඡත් මාර්ගයක්, මිච්ඡාපතයක්, විපල්ලාසයක් වේද, මේ තමයි තණ්හාපත්තෙන් උපාදාන. ඒතකොට උපාදාන කියනකොට දැන් උපාදාන හතරක් තියෙනවනේ, කාම උපාදාන, දිට්ඨි උපාදාන. අපි අර සූත්‍ර ක්‍රමයට පෙන්නනා වගේ ඒ හතර පෙන්වන්නේ නැහැ. මොකද ඒ එක හිතක මේ හතරම හටගන්නේ නැහැ. ඒ අතර දැන් දිට්ඨිගත සංප්‍රයුක්තනේ මේ හිත. ඒ නිසා තමයි මෙතන දිට්ඨි උපාදානයේ විතරයි විස්තර කරන්නේ. එතන උපාදානයි කිව්වේ මොකද්ද? මේ කිව්වේ දිට්ඨි උපාදාන. එතකොට මේ දිට්ඨිය කියන එකයි මෙතන විශේෂ. දිට්ඨියක්, දිට්ඨි ගහණයක්. එතකොට දිට්ඨිය කියනකොට මේ වැරදි දෘෂ්ටිය, සම්මා දිට්ඨිය කියලා දිෂ්ටි දෘෂ්ටියක් තියෙනවනේ. එතකොට මෙතන වරදවා ගැනීම. එතකොට දිට්ඨි ගහණයක් කියලා කිව්වේ ඒක මේ ග්‍රහණ කියලා අපි කියන්නේ හාත්පසින් මේ වැහිලා තියෙන එක. දෘෂ්ටි කාන්තාරයක්. ඒක හරියට පරක්තරක් පේන්නේ නැහැ වගේ, කොනක් පේන්නේ නැහැ වගේ දෘෂ්ටිකාන්තාරය. විરૂප දෘෂ්ටියක්, ඒකේ විකෘතියක්. දෘෂ්ටි, දෘෂ්ටි විපන්දිතයක්. ඒක විපන්දිත කියලා කියන්නේ සැලෙන බවක්, කම්පා වෙන බවක්. එතකොට අන්න ඒ වගේ දෘෂ්ටි විපන්දිතයක්, දෘෂ්ටි සංයෝජනයක්. ඒක යෙදිලා, නැවත නැවත යෙදිලා. දෘෂ්ටි ග්‍රහණයක්, ඒ බැසගෙන සිටි පරාමර්ශනයක්. එතකොට දැඩිව අල්ලා ගැනීම, අර මස්කුලියක් කබල කැලුනා වගේ. ඊට පස්සේ මිත්‍යා විපල්ලාසයක්, වැරදි ග්‍රහණයක්, මිච්ඡාපතයක්. මේ අර දිට්ඨිය තියෙන එක තමයි විස්තර කරේ. එතකොට මේ තණ්හාපත්‍ය උපාදාන කියනකොට ඒක හිතක තියෙන ඒ වෙලාවේ දිට්ඨිගත සම්පයුක්ත හිතක් නිසා දිට්ඨි උපාදානය තමයි මෙතනදී ගන්නෙ. මොකද දිෂ්ඨිය, දිට්ඨිය ප්‍රබලයි. අන්න ඒ නිසා ඊට පස්සේ උපාදාන පත්‍ය භව තත්තකතම උපාදාන පච්චය බව. එහි උපාදාන ප්‍රත්‍යයෙන් උපදන භවය කවරේද යත්. ඒ උපාදානේ තබා. උපාදානේ තියලා වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ මේ උපාදාන ප්‍රත්‍යයෙන් උපදන භවයයි කියලා කිව්වා. ඇයි මේ විදිහට කිව්වේ? උපාදානේ තබා කියලා. සංඛාර ස්කන්ධේ කියන එකට තමයි මේ උපාදාන ගොඩවල් ටිකත් අයිති වෙන්නේ. දිට්ඨිය කියන එක සංස්කාර ස්කන්ධය ඇතුළත් ධර්මයක්. එතකොට දැන් මෙතන කියන්නේම උපාදාන ප්‍රත්‍යයෙන් උපදින භවයනේ. එතකොට ඒ වෙලාවේ උපාදානේ හේතුවෙන් හටගන්න ධර්ම ටික තමයි කියන්නේ. එතෙන්ද නැවත උපාදානේ ගත්තොත් වැරදි. මොකද ඒ උපාදානේ නිසා හටගන්න දේවල් නිසා. මේක පිළිබඳව මම ඔය ඉස්සෙල්ලත් විස්තර කරලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ කියන එක පිළිබඳව. එතකොට ඒ උපාදානයේ මේ සංස්කාර ස්කන්ධයේ සංග්‍රහ වන නිසා ඒ සංස්කාර ස්කන්ධයේ තියෙන උපාදානයේ තබා ඒ උපාදාන නිසා හටගන්න වේදනා සංඥා සංස්කාර ස්කන්ධ ටික තමයි භවයේ හැටියට සලකන්නේ. එතකොට මෙතන භවය කියන්නේ කර්ම භවය. එතකොට වෙන මොකක්වත් නෙවෙයි භවය කියන්නේ මේ ස්කන්ධයන්ගේම පහළවීම තමයි භවයේ හැටියට මෙතන පෙන්වන්නේ. භවයේ හැටියට ස්කන්ධ ටිකමයි භවයේ වෙන්නේ. ඇත්තටම වෙන දෙයක් නැහැනේ. අපි කාම භව රූප භව කියලා අපි නම් කරාට ඒ නමුත් එතන භවයේ හැටියට හම්බෙන්නේ ඒ හිතේ චේතනාවත් නිසාට ගන්න ස්කන්ධ ටිකම තමයි. එතකොට අපි භවයේ හැටියට ගන්නකොට මේ උපාදාන ප්‍රත්‍ය කිව්වා මෙතන දිට්ඨි උපාදානය ප්‍රත්‍ය වෙලා උපදින භවය තමයි පෙන්වන්නේ. එතකොට භවපච්චය ජාති. ඒ ජාතිය කියනකොට එතන ගන්නවා දැන් අපි සාමාන්‍ය ජාති කියනකොට අපි කෙනෙක්ගේ ඉපදීම. නමුත් මෙතන ජාතිය කියලා කියන්නේ එහෙම හිතක් හට ගන්නකොට එතන තියෙන ස්කන්ධ ටිකේ පහළ වීමමයි ජාතිය. ඒක පෙන්වනවා. එහි භවපත්තින් ජාතිය කවරේද? ඒ ධර්මයන්ගේ යම් ඉපැද්මක් මොනවට ඉපැද්මක් නිපැද්මක් වෙසසින් නිපැයිමක් පහළ වීමක් වේද මේ භවපච්චය ජාති. එතකොට ජාති ඒකත් ජාති. ඇත්තටම අපි මේ ජාතිය කියන එකේ පිරිසුදු අර්ථය ගත්තාම ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම තමයි භවේ. නැත්තම් මේ පුද්ගලයෙක් ඉපදුනා, මිනිස්සෙක් ඉපදුනා, සත්වයෙක් ඉපදුනා කියලා සම්මුති වශයෙන් කිව්වට මේ ස්කන්ධ ටික සමහර විට වෙනත් තැනක උපදිනකොට අපි කියනවා මෙයා මැරිලා ගිහිල්ලා වෙන තැනක ඉපදුනා කියලා. නමුත් මේ ස්කන්ධෙම තමයි පහළ වෙන්නේ ඒ කර්මයට අනුව. ඒ නිසා තමයි මෙතන භවපච්චය ජාති කියනකොට ඒ හිතේ තියෙන ස්කන්ධයන්ගේම මනාකොට පහළවීම වෙසසින් පහළවීමක් තමයි භවපච්චය ජාති කියලා ගන්න. මොකද හොඳට තේරුම් ගන්න මේ විස්තර කරන්නේ එක හිතක් තුලනේ. ඒ හිතක් හටගන්නකොට හිතේ තියෙන ධර්ම ටික හා හිත හටගත්තේ කොහොමද කියලායි විස්තර කරන්නේ. අන්න ඒ නිසා අපිට වෙන භවයන් හෝ එහෙම ගන්න බෑ මෙතන. ඒ ක්ෂණික පටිසම්පාදයක් පෙන්වන්න නිසා. එහි තත්තකතම ජාතිපච්චය. එතකොට භවපච්චය ජාතිනේ පෙන්වන්නේ. ජාතිපච්චය ජරා මරණ. එතකොට ඒ ජරා මරණ කිව්වේ මොනවද? ඒ ජාතිපත්‍යෙන් ජරා මරණ කවරේද? ජරාවෙක් ඇත මරණයක් ඇත. අත්ති ජරා අත්ති මරණ. තත්තකතම ජරා යාතේසං තේසං ධම්මාණං ජරා ජීර්ණතා ආයුනෝ සංහානි අයං මුච්ඡති ජරා. ඒ ධර්මයන්ගේ දිරණ බව ආයුෂයාගේ පිරිහීමක් දිරණ. එතකොට මේ ස්කන්ධ ටිකක් පහළ වුණාම ඒ ස්කන්ධයන්ගේම ශේවීමක් නිරුද්ධ වීමක් තියෙනවනේ. එක්සණයක් වුණත් ඒකේ ආයු කාලයක් චිත්තක්ෂණේ අපිට ඒක අහු වෙන්නේ නැහැ. නමුත් එතන මේ හිතේ ජරාව හැටියට ගන්නකොට ඒ පහළ වෙච්ච වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන්ගේම දිරණ බවක් ඒ ධර්මයන්ගේම දිරීමක් දිරණ බවක් ආයුෂයාගේ පිරිහීමක් තමයි ජරා කියලා කිව්වේ. අර අපි කියන මේ රූපේ රැලි වැටීම, ඇඟ රැලි වැටීම, කොන්ද කුදු වීම ආදී ඒක නෙවෙයි මෙතන ජරා කියලා කියන්නේ. හිත හට ගන්නකොට ඒ මොහොතේ තියෙන සිද්ධාන්තයක් තමයි පෙන්වන්නේ. එහි මරණය කවරේද? තත්තකතම මරණ. යෝ තේසං තේසං ධම්මාණං කයෝ වයෝ ભેදෝ පරිදේවෝ අනිච්චතා අන්තරධාන ඉදං උච්චති මරණ. අන්න අර ස්කන්ධයන්ගේම බිඳීමක් නිරුද්ධ වීමක් අතුරුදහන් වීමක් අනිත්‍යතාවයක් ඒකටයි මෙතන මරණය කියලා කියන්නේ. ඇත්තටම සැබෑ මරණය එක තමයි මේ ස්කන්ධයන් හිතේ නිරුද්ධ වීම තමයි අපි සම්මුතිය මරණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තමයි මරණය කියලා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ආන් මේ විදිහට මෙන්න මේ විදිහට මේ දුක් ගොඩ හට ගන්නවා. එතකොට දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති හෝති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සංඝහෝ හෝති සමාගමෝ හෝති සමෝදානං හෝති පාතු භාවෝ හෝති තේන උච්චති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සමුදයෝ. එතකොට ස්කන්ධයන්ගේ පහළවීම හට ගැනීම සමාගමයේ රැස්වීම මේ විදිහට මේ දුක් රස හටගත්තා කියලා අර හිතක් අරගෙන ඒ හිතේ පටිච්ච සමුප්පාදේ පෙන්නවා බුදුරජාණන් වහන්සේ. එතකොට මෙන්න දැන් ඔබට මේ විස්තර කරේ මෙච්චර වෙලා විස්තර කරගී එක න්‍යායක් අරගෙන නාම පත්‍ය විඥාන පත්‍ය නාමං නාම පත්‍ය චත්තායතනං කියන මේ න්‍යාය පදනම් කරගෙන තමයි මේ හිත විස්තර කරන්නේ. එතකොට පළවෙනි ලෝභ මූල සිත. එතකොට ඊට පස්සේ දෙවෙනි හිත අපි නම් කරන්නේ සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුත්ත මේ සසංකාරික සිත හෝ අසංකාරික සිතනි මේ විස්තර කරනකොට. එතකොට සසංකාරික සිත්තික මුලින් විස්තර කරලා ඊට පස්සේ අසංකාරික සමාවෙන්න මුලින් විස්තර කරන්නේ අසංකාරික සිත. සසංකාරණං ඒක කියනවා යම් සිතක සසංකාර අසංකාර භාවයේ නොකියුවනම් එතන අනිවාර්යෙන් ඊහිත අසංකාරකමයි ස්වභාවයෙන් අසංකාරයි. ඒ නිසා තමයි එතන නොකියුවේ. මේ ආකාරයට අර සිත් අටම පෙන්නවා මේ ණය ක්‍රමයට. එතකොට මේ එක හිතක් ගත්තාම අනිත් සිත් අටේම ස්වභාවය ඒකයි. ඒ හැම හිතක්ම විස්තර කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා තමයි. මොකද ඒ සිත් අටම ලෝභ මූල සිත් අටම හටගන්නේ මේ එකම විදිහට අවිද්‍යාව ප්‍රදණං වෙලා තමයි. නමුත් මේ සිත්වල වෙනස් වෙන්නේ අර සෝමනස්ස සාගතා කියපු තැනට උපේක්ෂා සාගතා කියලා ඇතම් සිත්වල. මොකද ඒ ලෝභ මූල සිත් උපදින්න පුළුවන් සතුට නැතුව. සමහර විට අපි දේවල් වලට ආස කරන තුල ලකු ප්‍රීතියක් නැහැ. ප්‍රීතියක් නැහැ, සතුටක් නැහැ. මධ්‍යස්ථව තමයි අපිට ලෝභය හට ගන්න පුළුවන් ලොකු සතුටක් නැතුව. සමහර දේවල් කරනවා එහෙම ලෝභේ පදනම් වෙලා. සතුටක් නැතුව සමහර විට අපි දේවල් අපි ගන්නවා. හොරකම් කරනවා වෙන්න පුළුවන්, අරගෙන දෙනවා වෙන්න පුළුවන්, බොරු කියනවා වෙන්න පුළුවන්. නිකන් බොරු කියනවා එහෙම සතුටකින් නෙවෙයි. නමුත් ඒක අකුසල් සිතක්. නමුත් ඒ හිත හටගත්තේ ලෝභයේ මුල් වෙලා. ද්වේෂයේ මුල් වෙලත් බොරු කියන්න පුළුවන්. නමුත් ලෝභයේ මුල් වෙලත් හිත උපදින. එතකොට ආන් ඒ වගේ ඇතම් සිත් සෝමනස්සෙන් තොර උපේක්ෂාවෙන්ද ලෝභ මුල සිත් උපදින. ඊට පස්සේ දිට්ඨියෙන් තොරවත් උපදිනවා දිට්ඨිගත විප්පයුත්ත කියලා. අර ලෝභ මුල සිත් අට. ප්‍රමං කිවේ කෙනෙක් දුෂ්ටියට පත් වෙලත් මේ හිත උපදින්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය ධර්මයේ දන්න අය අර වගේ නියත මිත්‍යා දෘෂ්ටි මේ තියෙන කෙනාගෙන් වැඩිපුර ගත්තට කමන්නේ කියලා එහෙම දෘෂ්ටි නැහැ. නමුත් ලෝභය උපදිනවා අපිට. ඒ වගේ දිට්ඨිය විප්‍රීතව උපදින්න පුළුවන්. එතකොට අන්න ඒ තැන් වෙනස් වෙනවා. ඊට පස්සේ සසංකාරික අසංකාරික භාවය. සසංකාරික කියලා කියන්නේ අපි උත්සාහ කරලා කල්පනා කරලා ලෝභය ඇති වෙන අවස්ථාව තියෙන. උත්සාහයකින් තොරව ලෝභය ඇති වෙන අවස්ථාව තියෙන. සමහර විට අපිට යමක් ගැන ඒකේ ප්‍රයෝජන ගැන ලාභ ගැන කෙනෙක් විස්තර කරනකොට අපිට බලවත් ලෝභයක් උපදිනවා. එහෙම නැත්නම් අපිම හෝ ඒක ගැන අයෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරන මේක මේ විදියට වටිනවා මේ ආකාරයෙන් වටිනවා. ඒවට කියන සසංකාරික ලෝභ මූල සිත් කියලා. අපි උත්සාහ කරලා අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා ලෝභය ඇති කරගත්තා. අන්න ඒ තැන්වල තමයි මේ හිතේ වෙනස් වෙන්නේ. වෙන අනිත් ඔක්කොම එක හා සමාන. මේ අවිද්‍යාව විස්තර කරනොත් ඒ හා සමානයි තමයි විස්තර කරන්නේ. එතකොට දැන් පළවෙනි ණය ක්‍රමයේ විස්තර කරලා මේ විදිහට මෙතෙක් දක්වා විස්තර කරලා දෙවනි ණය ක්‍රමයටත් මේ සිත විස්තර කරනවා. මේ තියෙන දැන් තස්මින් සමේ අවිජ්ජා පත්‍ය සංඛාරෝ සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාමං නාම පත්‍ය පස්සෝ. ඉස්සෙල්ලා කිව්වේ නාම පත්‍ය චට්ඨායතනං කියන ක්‍රමයටයි විස්තර කරන්නේ. මේ දෙවනි ණයටත් නාම පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියලා මේ විස්තර කරනවා. ඒ විස්තර කරලත් තස්මින් සමේ විඥාන අවිජ්ජා තස්මින් සමේ සංඛාරා කියලා ඊට පස්සේ මේ න්‍යායයටත් අර කියපු ආකාරයේවම විස්තර කරනවා. ඒත එකල්ලි අවිද්‍යාව කවරේද කිව්වහම අර ටිකම තමයි පොතේ පෙන්නන්නේ. ඒ විස්තර කළා ඒක ගොඩාක් මේ විදියට කෙටි කරලා පේයාලං ක්‍රමයට තමයි දෙවනි පාර පෙන්නන්නේ. තුන්වෙනි පාර තස්මින් සමේ අවිද්‍යා පත්‍යා සංඛාර සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා චත්තායතනං කියලා තුන්වෙනි ක්‍රමයේ අරගෙන පෙන්නනවා. එහෙනම් මොකද ඒ කියන අකුසල් සිත මේ විදිහටත් හටගන්න පුළුවන්. අවිද්‍යාව විඤ්ඤා සංකාරයට පත්‍ය වෙලා සංකාරේ විඥාණයට පත්‍ය වෙලා විඥාණේ නාම රූප උපද්දවන්න පත්‍ය වෙලා. දැන් අපිට අර වගේ හිතක් අපි ගමු අරූප ලෝකේ ලෝභ මූල සිතක් උපදින්න පුළුවන්. එතකොට මේ විඥාණේ නාමයට තමයි පත්‍ය වෙන්නේ. රූප බව ලෝකේ ලෝභ මූල හිතක් උපදින. එතකොට විඥාන පත්‍ය නාම රූපම් කියලා හටගන්න පුළුවන්. පත්‍ය වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට. ඊට පස්සේ නාම රූප දෙක මේ නාම රූප දෙකම චට්ඨායතනේ මනායතනේ උපදන්න ප්‍රත්‍ය වෙන්න පුළුවන්. දැන් අතන පෙන්වන්නේ නාමයේ නිසා චට්ඨායතන. දැන් අරූප ලෝකේ වගේ ගත්තාම නාමයේ නිසා තමයි චට්ඨායතන මනායතනේ උපදින්. රූප නැති නිසා. අන්න ඒ විදිහට ඊට පස්සේ ඒකත් ඒ විදිහට විස්තර කරලා නැවතයි විස්තර කරනවා. තස්මින් සමේ විඥාන අවිද්‍යා පත්‍යා සංඛාරෝ සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍ය සලායතන කියලා අන්තිම හතරවෙනි කම. මොකද මේ නාම රූප සලායතන යන්නද ප්‍රත්‍ය වෙන්න පුළුවන්. අර අපි කිය ඕපපාතික සත්වය වශයෙන් පහළ වෙනකොට සම්පූර්ණ ආයතන වශයෙන් උපදිනකොට මේ ආයතන හයටම කාම භවයේ වශයෙන් ගත්තොත් මේ විදිහට ප්‍රත්‍ය වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා අර හිත මේ විදිහටත් උපදින්න පුළුවන් කියලා ඒ හිත උපදිනකොට සලායතන කිව්වේ මොකද්ද? එතන චත්තායතන කිව්වේ මොකද්ද කියලා විස්තර කරනවා. එහෙම හතර ක්‍රමයටම විස්තර කරනවා අර හිත. ඒ විස්තර කරේ දැන් මෙතෙක් විස්තර කරේ හතර ක්‍රමයට ප්‍රත්‍යාර්ථ ප්‍රත්‍ය චතුස්කේ යටතේ. ඊට පස්සේ හේතු චතුස්කේ යටසේ නැවත අර හතරම විස්තර කරනවා. ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ චතුස්කේ යටතේ නැවත අර හතරම විස්තර කරනවා. ඊට පස්සේ සම්ප්‍රයුක්ත චතුස්කේ යටසේ නැවතේ හතරම විස්තර කරනවා. මේ විදිහට ප්‍රත්‍ය හතරෙම හේතු ප්‍රත්‍ය චතුස්කේ හේතු චතුක්ඛ අඤ්ඤමඤ්ඤ චතුස්ක සම්ප්‍රයුක්ත චතුක්ඛ කියන චතුස්ක හතරට විදිහටම මේ කියපු ආකාරයේ හේතු චතුක්ඛං කියලා මේ විදිහට සියල්ලම විස්තර කරනවා. එතකොට මේ එක හිතක් අරගෙන ඔය ටික අපිට දැන් හිතා ගන්න පුළුවන්. දැන් මේක දැන් අපි මෙහෙම බලමුකෝ. හේතු චතුක්ඛය ගත්තාම ඒක ටිකක් වැදගත්. එතකොට දැන් ප්‍රත්‍ය චතුක්ඛය යටතේ තමයි විස්තර කරේ. දැන් මේකක් ගත්තොත් දැන් අර හිත අරගෙන තස්මින් සමේ අවිජ්ජාපච්චය සංකාරෝ අවිජ්ජා හේතුකං සංකාරපච්චය විඥානං සංකාර හේතුකං විඥානපච්චය නාමං විඥාන හේතුකං නාමපච්චය පස්සෝ නාම හේතුකං කියලා මේ අවිද්‍යාව සංකාරය ඇති කරා. හැබැයි අවිද්‍යා හේතුවෙන් තමයි සංකාරය ඇති වුනේ. සංකාරයේ විඥානය ඇති කරා සංකාර හේතුවෙන් තමයි විඥානය ඇති වුනේ කියලා අර ප්‍රත්‍ය භාවයේ ප්‍රත්‍ය ශක්තිය ප්‍රකට කරලා අර ප්‍රත්‍ය චතුක්ඛ ඒ චතුක්ඛ ටික විස්තර කරනවා මේ අංග ටිකම යොදාගෙන. ඊට පස්සේ සම්ප්‍රයුක්ත පත්‍ය කියනකොට සම්ප්‍රයුක්ත පත්‍යයේදී එතකොට අවිජ්ජා පත්‍ය සංඛාර අවිජ්ජා සම්ප්‍රයුක්තං සංඛාර පත්‍ය විඥාන සංඛාර සම්ප්‍රයුක්තං කියලා සම්ප්‍රයුක්ත පත්‍ය කියනකොට වෙනස් වෙනවා. එතකොට එතනදී එතන තව තව විශේෂ ටිකක් තියෙනවා. මම ඒක ඊළඟ සැරේ විස්තර කරන්නම්. මෙතන කාල වේලාව මදි නිසා මේ ගොඩාක් කිව්වහමත් ඒක අපිට අමාරුයි ධාරණය කරගන්න. ඒ නිසා එතන යම් යම් වෙනස්කම් තියෙනවා. සම්ප්‍රයුක්ත වෙනකොට දැන් විඥාන පත්‍ය නාම රූපං නාම රූප සම්ප්‍රයුක්තං කියලා කියන්නේ නැහැ. ඒතකොට මේ දෙක එකට සම්ප්‍රයුක්ත ඒ තැන් වෙනස් වෙනවා. ඊට පස්සේ අර දිට්ටි විප්පයුක්ත එකේදී එතකොට එතනදී අර උපාදානයි කියන එක වෙනස් වෙනවා. අන්න ඒ ටික යම් යම් වෙනස්කම් ටිකක් තියෙනවා. ඒක මං ගිය ඊළඟ සැරේදී විස්තර කරන්න. ඒ අකුසල් සිත් 12 ඔය විදිහට අපිට අර සිත් 12 එකින් එකම මේ විදිහට විස්තර කරන්න අවශ්‍ය නැහැ. එක හිතක් හොඳට විස්තර කරාම ඒ හිත අනුසාරයෙන් යම් යම් වෙනස් වෙන ප්‍රධාන තැන් විතරක් විස්තර කරගත්තාම ඒ සිත් 8 පිළිබඳව අපිටම යම් දල අදහසක් ගන්න පුළුවන්. එතකොට මේකේ අපි සැකිල්ල වශයෙන් ගත්තොත් නැවත අවසාන කිරීම වශයෙන් අකුසල සිත් 12 තියෙනවා. 12න් ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ලෝභ මූල සිත් 8න් පළවෙනි ලෝභ මූල සිත් තමයි අපි විස්තර කරේ. ඒක සිත් ලෝභ මූල සිත් 8 සෝමනස්ස උපේක්ෂා දිට්ඨිගත සම්පයුත්ත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික අසංකාරික කියලා මේ හිත උපදින ආකාර 90 තමයි හිත් 8 ප්‍රභේද කරේ. අකුසල් සිත් 8 අකුසල් සිත් 12 ලෝභ මූල සිත් 8. එතකොට මේ එක හිතක් අරගෙන හිත හටගත්තේ මෙහෙමයි කියලා තමයි අවිද්‍යාව නිසා සංකාරය වෙලා මේ හිත හටගත් ආකාරය. ඊට පස්සේ හිත හට ගන්නකොට ඒ අංග විස්තර කරා. ඒ වෙලාවේ අවිද්‍යාව කිවි මොකද්ද, සංකාරය කිවි මොකද්ද කියලා. ඒ වගේම ඒ සමෙහි ඒ හිත හට ගන්නකොට මොන ධර්මද තිබුණේ, මොන දේවල්ද ප්‍රත්‍ය වුණේ කියලා ඒ ටික විස්තර කරා. ඒ වගේම හිත හටගන්න ප්‍රත්‍ය වුණ ආකාරය හේතු භාවයෙන්, අඤ්ඤමඤ්ඤ භාවයෙන්, සම්ප්‍රයුක්ත භාවයෙන් කියලා මේ හිත ගන්න ආකාරය විස්තර කරා. හරි හාත්පස මේ විස්තරයක් මෙතන විස්තර කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් නැවත නැවත අහලා තමනුත් හිතලා ඕනනම් අපිට අභිධර්ම පොතත් අරගෙන, අභිධර්ම විභංගයේ පොතත් අරගෙන මේක අධ්‍යයනය කරනකොට ලොකු නුවණක් තමන්ට ගොඩ නැගෙනවා. ලොකු නුවණක් ඇති වෙනවා. ඒක හරි වටිනවා. මේවා කල්පනා කරනකොට අපේ ප්‍රඥාව දියුණු වෙනවා, වැඩෙනවා, හිතන්න පෙළඹෙනවා, ඒකම මෝඩකම ගෙවෙනවා. මේක හරි ප්‍රයෝජනවත්. ඉතින් ඒ නිසා මේ කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා මම මේ දේශනා විස්තරය අවසන් කරනවා. හැම දිනාට මේ ප්‍රශ්න ගැටළු තියෙනවා නම් සාකච්ඡා කරන්න ඉඩ අවකාශ දීලා, ඉතුරු යම් මේකේ යම් තමක් විස්තර කරන්න තියෙනවා නම් ඒක අපි ඊළඟ වාරයට තබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි කියලා හැම දිනාටම මතක් කරනවා.
සාදු සාදු සාදු. අදත් අපිට සුපුරුදු පරිදිම උතුම් තථාගත දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. කල්‍යාණ මිතුමුත්‍රිණි අදත් ලෝකයෙන් ආරාධනා කරනවා තම තමන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. මං හිතන්නේ ඉස්සලාම් ප්‍රශ්නයක් වෙනවා ප්‍රසන්ත දිසානායක මහත්මයාගෙන්.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. සමාවෙන්න මේ දේශනා මාලාවට මුල් දේශනා වලට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. අද තමයි මුලින්ම සම්බන්ධ වුණේ. සමහර විට මේ සම්බන්ධ ඔබ වහන්සේ විස්තර කළත් ඇති. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ සලායතනං කියන එකේ චට්ටායතනයි කියන ඒ දෙකේ අතර මොකක්ද වෙනස කියන එක. ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්ස මේ දැන් අපි ලෝභ මූල සිද්ධානනේ කතා කරේ, ඒකේ එනවා දිට්ටි සම්ප්‍රයුක්ත දිට්ටි විප්‍රයුක්ත කියලා. නමුත් ඊට පස්සේ ද්වේෂ සිත් ගැන කතා කරනකොට ඒ දිට්ටි සම්ප්‍රයුක්ත දිට්ටි විප්‍රයුක්ත කියලා කියවෙන්නේ නැහැ. ඒකට යම්කිසි විශේෂ හේතුවක් තියෙනවද කියලා දැනගන්න අපේ ස්වාමීන් වහන්ස. තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි. චට්ඨායතන කියන පදේ අපි විස්තර කරා. එතන චට්ඨායතන කියලා කිව්වේ ආයතන චට්ඨ කියලා කියන හයනේ. එතකොට ආයතන හය, ආයතන හයයි තියෙන්නේ. හයෙන් එකක් කියන එකයි. මොකද ඒ හිතක් එක හිතක් හටගන්න ආයතන හයම මුල් වෙන්නේ නැහැ. එක ආයතනයක් මුල් වෙලා තමයි එක හිතක් හටගන්නකොට හටගන්නේ. එතකොට පටිසම්පාදේ ඒක චිත්තක්ෂණ වසයෙන් තමයි මෙතන විස්තර කරන්නේ. එක හිතක්ක තුල පටිච්ච සම්පාද අර නානා චිත්තක්ෂණ වශයෙන් නෙවෙයි මෙතන විස්තර කරන්නේ. එතකොට එක හිතක හට ගන්නකොට පෙන්වන්න වෙන්නේ එක ආයතනය. ඒ නිසා චට්ඨායතන කිව්වම ආයතන හයෙන් එකක් කියන එකයි මෙතන. දැන් අපි චක්කු විඥාන හිත ගත්තොත් එතන චක්කායතනය තමයි, එතන චට්ඨායතනය කියන්නේ. එතවටසේ අපි සෝත විඥානය ගත්තොත් සෝත විඥානය තමයි එතන චට්ටායතන වෙන්න. එතකොට ඒ අපි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ කියලා මේ හය ආකාරයට නම් කරන්නේ එකම මනෝ විඤ්ඤාණයම. එහෙම නැත්නම් එකම හිතම තමයි ආයතන හයකට බෙදලා තියෙන්නේ. ඒ නිසා මෙතන සලායතනං කියලා වෙන න්‍යායකුත් තියෙනවා. පළවෙනි න්‍යායෙදී නාම පත්‍යා චට්ඨායතනං කියලා. මොකද මේ ඒ නාමය ඒ වෙලාවේ තියෙන ආයතනයට ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ වෙලාවේ තියෙන දැන් අකුසල් සිතක් නම් හට ගන්නකොට අනිවාර්යෙන් මනෝ විඥාන ධාතු හේවත් මන ආයතනය මනෝ විඥාන ස්කන්ධය කියලා අපි කියන්නේ. ඒ හිත තමයි එතන චට්ඨායතන කියලා කියන්නේ. එතකොට අපිට චට්ඨායතන කියන එක හය වෙනි ආයතනය කියනවත් අපි යොදා ගන්නවා. නමුත් මෙතන ආයතන හයෙන් එකක්. චට්ඨ කියන්නේ හයෙන් හයෙන් එකක් කියන එක තමයි මෙතන චට්ඨායතන කියලා කිව්වේ. එතකොට ඒ වෙලාවේ තියෙන හිතට අදාළ ඒ ආයතනය අපි යොදා ගන්නවා. ඒක තමයි මේ පළවෙනි ප්‍රශ්නෙට හේතුව. දෙවෙනි එක මේ දිට්ඨිය කියන එක දේශ සිත්වල මෝහ මූල සිත්වල නැත්තේයි කියලා තියෙනවා. ඇත්තටම දිට්ඨි කියන එක අර අපි වචනේ විස්තර කරනකොට පියුවා මේ පරාමාස කරගැ අභිනිවේශ පරාමාසෝ දිට්ඨි දැඩිව ගැනීමක් බැස ගැනීමක් තදින් අල්ලා ගැනීමක් කියන ස්වභාවයක් මේ දිට්ඨිය තුළ තියෙනවා. එතකොට එහෙම අල්ලා ගැනීම තියෙන්නේ ලෝභයත් එක්ක. ලෝභය තමයි එහෙම ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා මේ දිට්ඨිය හැම වෙලාවෙම උපදින්නේ ලෝභ මූල සිත්වල මිසක් නෑ. ද්වේෂය කියන එක ගත්තාම ඒක දිට්ඨිය කියන එක අපිට මේ ද්වේෂය හටගන්න හේතු වෙනවා. ඒක උපනිශ්‍රේ ප්‍රත්‍ය. නමුත් සම්ප්‍රයුක්තව ඒ හිතේ දිට්ඨිය යෙදෙන්නේ නැහැ. මොකද දේශසිතක් අපි දේශසිත කියන එකෙන් අපි අරමුණ ඉවත් කරන්න හදනවා. අරමුණේ ප්‍රතික්ෂේපයක් තියෙනවා මිසක් අල්ල ගැනීමක් දේශසිතවල නැහැ. මෝහසිතවලත් එහෙමයි. මේ මෝහය නිසා දැඩිව ගන්න බවක් නැහැ නේ. ඒකේ තියෙන උද්දච්ච සම්පයුත්ත විචිකිච්ඡා සම්පයුත්ත කියලා තමයි මෝහ මූල ස්වභාවය. ඒ නිසා තමයි එතන අර දේශසිතවල දිට්ඨිය නොපෙන්නන්නේ. දිට්ඨිය කියන එකේ ස්වභාවය දැන් බරණ වැරදි දෘෂ්ටියක් අපි ඒ ආශාව නිසා ඒකේ දැඩිව අල්ලගන්න ස්වභාවයක් තමයි ඒ දිට්ඨියේ තියෙන්නේ. ඒ නිසා ඔබතුමාට වැටහෙන්න ඇති මොකද මේ දිට්ඨිය ලෝභ මූල සිත් එක්ක විතරයි උපදින්නේ. ඒ හේතුව මේ දිට්ඨියේ තියෙන අභිනිවේෂ පරාමාසෝ දිට්ඨිය දැඩිව පරාමර්ශනය කරන අල්ලගන්නවා අතහරින්න බැරි ආකාරයට. ඒ දිට්ඨිය නිසා පසුව අපිට ලෝභය ද්වේෂය උපදින්න පුළුවන්. නොඑක් ද්වේෂ සිත් උපදින්න පුළුවන්. දැන් අපි උදාහරණයක් වශයෙන් දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ඇති වෙච්ච දිට්ඨිය ඇති වුණේ මමත් බුදුරජාණන් වහන්සේ වගේම මේ වගේ ඉසුරු සම්පත් ලබන්න මමත් බුදු වෙනවා කියලා ඒ බුදු කෙනෙක් විදිහට කටයුතු කරන්න තමයි අදහස. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ ඉද්දි මේක වැඩෙද්දි මේක කරන්න බැරි නිසා උන්වහන්සේව පිරිනුවන් පාවන්න උන්වහන්සේට නොඑක් දේවල් ද්වේෂයෙන් කරා. නමුත් පස්සේ ඒ දිට්ඨිය නිසා ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ හිතේ හිතගත්තම හිත ඇතුලේ ද්වේෂයත් එක්ක දිට්ඨිය උපදින්න මේකේ කෘත්‍ය දෙකක්. දිට්ඨියේ ස්වභාවය තමයි දැඩි වල්ල ගන්න බව. ද්වේෂයේ ස්වභාවය තමයි අරමුණ ප්‍රතික්ෂේප කරන බව. අරමුණෙන් ඉවත් වෙන්න බව. ඒ නිසා තෙරුවන් සරණයි.
තේරුණා හොඳින්ම තේරුණා අපේ ස්වාමීන් වහන්ස බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට දැනට කාගවත් අත ඉස්සලා පෙනෙන්නේ නැහැ. ඒ නිසා මම සාකච්ඡා කිරීමේ ප්‍රශ්නයක් යොමු කරන ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස වහන්ස දැන් මේ කතා කරපිට සම්බන්ධ කරගෙන මම ප්‍රශ්නයක් අහන්න දිට්ඨිය සහ ලෝභසිත ගැන කියපු කොටස් එක්ක ස්වාමීන් වහන්ස දැන් අපි මේ පැවැත්ම අපි සත්‍යෙක හැටියට පැවැත්ම ජීවිතේ ගත වෙන හැම ක්ෂණයක්ම අපි ගත කරන්නේ කිසියම් වූ සංස්කාරයක යෙදෙනවනේ. කාය චිත්ත හෝ පචියෝ මනෝ ආදි වශයෙන් කාය වචියෝ මනෝ ආදි වශයෙන් මොකක් හරි සිතක් පවතිනවාම මේ සංස්කාර පැවැත්ම තුළ. ඒතර මේ පැවැත්ම පැවතීමම මේ දිට්ඨිය හින්දානේ අයි සංස්කාරයක් ඕනම සංස්කාරයක් සිද්ධ වෙන්නේ. එවනම් මුළු පැවැත්ම තුළම අපි මේ ලෝභ සාගතවම ජීවත් වෙනවා කියලා හිතන එක සාධාරණද කියන එක සානවාසය කියන්නේ මුළු පැවැත්මම ලෝභය මතම පදනම් වෙලා
තියෙනවා. ඒ වරදක් නෑ. ඔව් ඒකේ අපි ඒක අපි කිව්වහම ඕකට කියන්නේ අපි අපේ දැන් අපි එක හිතක් කරගෙන වර්තමාන හිතක් කරගෙන විස්තර කරන්න නෙවෙයි අපි ඕකට කියන්නේ පොදුවේ අපි නිස්පරයායකින් කිව්වොත් පොදුවේ අදහසක් වශයෙන් කිව්වොත් ඕක කියන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ තණ්හාව නිසා මේ දුක් ඔක්කොම හටගන්නේ කිය නේද මේ සංසාර පැවැත්ම සියල්ලම තණ්හාව නිසායි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එහෙම විස්තර කරපු අවස්ථා තියෙනවා ඒ වගේ අපිට කියන්න පුළුවන් මේ ලෝභය පදනම් කරගෙන තමයි මේ හැම දුකක්ම හටගන්නේ කියලා අපිට කියන්න පුළුවන් මොකද මේ ලෝභය කියන එක විවිධ ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට දැන් නමුත් අපි වර්තමාන හිතක් ගත්තොත් ඒවා අපි එක හිතකට සීමා කරොත් ඒ හිත ඇතුලේ බලනකොට දැන් අපි කොහොමද දේශ සිතක් හටගන්න ඇත්තටම ඒකටත් ලෝභය හේතු වෙලා ලෝභයේ තිබුණේ නැත්නම් අපිට යමක කැමැත්තක් නැත්නම් ඒක අහිමි වෙනකොට අකමැත්තක් ඇති වෙන්නේ නැහැනේ කැමැත්ත පදනම් වෙලා යකමැත්ත ඇති වුණේ ඒ නිසා තමයි හැම එකටම තණ්හාව මහණෙනි මේ දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වේ නමුත් අපි හිත ඇතුළේ විස්තර කරොත් ඒ හිතේ ලෝභය තිබිලා නැහැ ද්වේෂය තමයි තිබිලා තියෙන්නේ ඒ හිතක් අරගෙන වෙන වෙනම කතා කරොත් අපිට ඒ අනුව කතා කරන්න වෙන පොදුවේ අපි කතාවක් කරොත් අපිට කියන්න පුළුවන් අපි තව විදිහකට කියන්නේ මේ මෝහය නිසායි මේ ඔක්කොම මේ දුක් හටගන්නේ. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලෝභය නිසායි මේ දුක් ඔක්කොම හටගන්නේ කියලා එහෙම අපිට ඒක පරයායන් වලින් විස්තර කරා කියලා වරදක් නෑ කියන්නේ. තේරුවන් සරණයි.
මේ මාසිකවසනස් මට දැන් පේනවා දෙන්නේ කතොස්ස දිනන නමුත් මම ඒක දිගුවක් හිතේ තව ප්‍රශ්නයක් යොමු කළාම ඉන්න අපි හැමෝටනේ. ආ මනස මේ හැම සංස්කාරයක්ම මේ මානෙ හා සම්බන්ධයි කියන අවබෝධයකුත් තියෙනවා. ඒක ගැන හිතලා තව ප්‍රශ්නයක් මොකද සයන්නාස අසේක කියන රහත් භාවයට පෙර ඇති වෙන අනාගාමි මාර්ගඵල චිත්තය ගත්ත වුණත් ඒක මේ සංස්කාරයක් නේ සිතක් ඇති වෙනවනේ එතකොට ඒ සිත දක්වා ඇති වෙන හැම සිතකම මේ මානෙ සම්බන්ධයක් තියෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් සම්බන්ධයක් තියෙනවා කියලා කියන්න පුළුවන් නමුත් ඒක අපි ඒ විවිධාකාරයෙන් සම්බන්ධ වීමක් නමුත් අපි අර හිතක් වෙන වෙනම ගත්තොත් හැම හිතකම මානෙ දෙන්නේ නැහැ මානේන දැන් මානෙ දෙන්නේ ලෝභ මූල සිත්වල විතරයි දිට්ඨියහා මානී ලෝභ මූල සිත් අපි සිත් වශයෙන් කතා කරොත් නේ නමුත් පොදුවේ කතා කරොත් අපි දන්නවා මේ මානී කියන එක අප්‍රහීනව අපි තුල පවතින නිසා ඒක රහත් වෙනකම්ම මේ මානී නිසා අපිට කෙලස් අකුසල් දුක් උපදිනවා ඒක අපි පොදු කතාවක් ඒ නිසානේ දැන් සෝවාන් වුණත් සකදාගාමී වුණත් මෙච්චර මේ මාර්ගසිත ඉපදුනත් අනාගාමීවත් මානී නැති වෙන්නේ නැහැ ඒ තරම් මේ මානෙය කියන එක ඉතාමත් බලවත් කෙලෙසයක් දැඩිව තියෙන කෙලෙස. මාර්ගසිත හතරක් ඉපදලා තමයි මේ මානෙ නැමැති කෙලෙසෙ අනුසේම ප්‍රහාණය කරේ. ඒක එතකොට අපි පොදුවේ කරන කතාව. නමුත් හැම සිතකම මේ මානෙ තියෙනවද කියලා ඇහුවොත් එතකොට ඒක අපිට හිත ඇතුලේ සම්ප්‍රයුක්තව හිතේ යෙදিলা නෑ හැම හිතකම. කවදාවත් දේශ හිතේ මානෙ නෑ. අපි මනින්නෙම මනිනවා කියන එක බලන්න එක්කෝ මම අනිත් කෙනාට වඩා උසස්. එහෙම නැත්නම් මම අනිත් කෙනාට වඩා පහත්. එහෙම නැත්නම් මම අනිත් කෙනාට එක්ක සමානයි. මේ විදිහට අපි මනිනවා. ඊට පස්සේ ඒවා සේයමාන සදි සමාන ආදී වශයෙන් අපි විස්තර කරේ. ඒ විදිහට මැනීම් කරන්නේ ලෝභය නිසාම. ඒ මැනීම් කරන්නේ. ඒ අර අපි ඉස්සල්ලා කිව්වා වගේ මේ මාන්නේ නිසා පසුව ද්වේෂය ආල් මොහේ උපදින්න පුළුවන්. එනිසා අර අපිට පොදුවේ කතාවක් කරොත් මානෙ නිසා අපිට හැම දෙයක්ම හැම අකුසලයක්ම උපදින්න පුළුවන් කියලා අර දිට්ඨිය වගේම කියන්නත් පුළුවන් ලෝභය වගේම කියන්නත් පුළුවන්. නමුත් හැම හිතකම නෑ. නමුත් මානෙ උපකාර වෙලා මේ හිත සියල්ලම අර ඔබතුමාර කියපුවා රහත් වෙනකන් මානෙ තියෙනවා නම් එහෙනම් මේ මානෙ කියන එක අපිට මේ හැම හිතකම රහත් වෙනකන් වෙලා තියෙනවනේ කියලා කියන්න පුළුවන්. දැන් එහෙම අපිට පොදු කතාවක් වෙන අකුසල් සිත් ගත්තොත් කුසල් සිත් වල මානෙ නැහෙනේ. අපි කුසල විපාක සිත් ගත්තොත් ඒ වගේ මානෙ නැහෙනේ. චක්කු විඥාන හිත ගත්තොත් ඒකේ මානෙ තිය අකුසලේ තිය කුසලයක්වත් නැහෙනේ. එතකොට චක්කු විඥාන විපාක සිතේ අර කුසල් හෝ අකුසල් නොවන ඒ සබ්බචිත්ත සාධන හත විතරනේ තියෙන්නේ. ආන් එහෙම අපි හිත ගත්තොත් එහෙම බෙදන්න බෑ. ඒ නිසා හැම හිතකම කියලා අපි කතා කරන වචනේදී බෙදලා කියන්න ඕනේ. පොදුවේ කියන්න පුළුවන්. තෙරුවන් සරණයි.
සාදු ස්වාමීන් වහන්සේ තමන් පැදුණා. නැවතත් කියන අපි පටිගත කළ උපචාරිකන් නිසා බොහෝ අයට ප්‍රවේදනාවක් දෙන නිසා මේ විශේෂයෙන්ම සමහරවිට අපි ප්‍රශ්න යොමු කරනවා. මොකද මෙවැනි අදහස් මෙවැනි අවබෝධයන් ඇති බව දන්න නිසා ස්වාමීන් වහන්සේ හොඳයි. මම ස්වර්ණ මහත්මිය ඔබතුමිට යොමු වෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, දැන් මේ ද්වේෂ සහගත සිතක් ඇති වෙනකොට අපිට තේරෙනවා දැන් එතනදී දැඩිව අල්ලාගෙන ඉන්න බව තියෙනවා. නමුත් දැඩිව අල්ලාගෙන ඉන්නේ බාහිර ශබ්ද හරි රූප හරි මොකක් හරි කියන ඒ වැරදි හැඟීමම දිච්ච සහගත නෙමෙයිද ස්වාමීන් වහන්ස?
නැ, එතන දික්තිය මෙතන කියලා කියන්නේ මේ අපි ගත්තොත් එදම මේ දික්තිය කියලයි අවිද්‍යාව කියන එකයි දෙකක්. එතකොට දැන් මෝඩකම, දැන් අපි වැරදි වැටහීම කියලා කියන්නේ මෝහයනේ. එතකොට මෝහය නිසා අපි ද්වේෂය ඇති කරගන්නවා. ඒ නිසා තමයි හැම සිතකම මෝහය උපදිනවා. එතකොට වැරදි වැටහීම නිසා ද්වේෂය හටගත්තට ඒ කෙලෙසේ බලවත්කම නිසා ඒව නැවත නැවත ඉපදුනාට හැම වෙලාවෙම බලන්න ඒ දේශය හිතත් එක්ක අරමුණත් එක්ක අපි හැම වෙලාවෙම එල්ලෙන්න නෙවෙයි බලන්නේ. අරමුණ අයින් කරන්න, ප්‍රතික්ෂේප කරන්න. ඒ ප්‍රතික්ෂේප කිරීම වශයෙන් අපි නැවත නැවත උපදින එකට තමයි අපි අර එල්ලිලා ඉන්නවා වගේ පේන්නේ. තරහ කියන එකට අපි කවදාවත් කැමති නැහැනේ. හැම වෙලාවෙම අපි තරහකාරයෙක් කියලා ගත්තොත් එයාගෙන් අයින් වෙන්න තමයි බලන්නේ. එතකොට ඒ නිසා මේ අර දෙට්ටියේ තියෙන්නේ එහෙම නෙවෙයි, අල්ලා ගන්න බවක්, අරමුණ අතහරින්න දෙන්නේ නැති ගතියක්. ඒක මගේ කියලා දැඩිව මේ මේක තමාගේ කරගන්න, ඒක දැන් අර දෘෂ්ටිවල ස්වභාවය බලන සමහර අයට වැරදි ධර්මයක් අල්ලා ගත්තාම මේ කොච්චර කිව්වත් එයා ඒක අතහරින්නේ නැහෙනේ. නේද? අතහරින්නේ නැහැ. හැබැයි ද්වේෂයේ ස්වභාවය එහෙම නෙවෙයි. එයා හැම වෙලාවෙම අරමුණෙන් අයින් වෙන්න බලන ගතියක් තමයි තියෙන්නේ. නමුත් ඒකේ අර ස්වභාවයක් පේන්න තියෙනවා. ඒ හේතුව අර ද්වේෂය කියන එකත් දැඩිව චේතනාවෙන් ආශේවණය වුණාම නැවත නැවත ඒක ඉපදී ඉපදී අතහැර නොයන බවක් තියෙනවා. නමුත් ඒ අර්ථයෙන් මේක එහෙම කියලා දෘෂ්ටිය කියලා අර්ථවත් කරන්න බෑ අපි ධර්ම වශයෙන් කතා කරනකොට. මොකද ඒ දෘෂ්ටියේ දික්තිය අර කෘත්‍යම අරමුණ බදාගෙන අත නොහැර අල්ලගෙන දැඩිව අල්ලගෙන ඉන්න බවක් තමයි තියෙන්නේ. ඒ නිසා අර සමහර දේවල් වල එකම ස්වභාවයන් වගේ පෙනුනට ඒ අපේ ඒ ධර්ම වල තියෙන කෘත්‍යම් පෞද්ගලික ලක්ෂණත් එක්ක බලලා තමයි අපි ඒවා වෙන් කරගන්නේ. ඒ නිසා දැන් අර අපි කියන්නේ මෛත්‍රිය කියන එකයි ලෝභය කියන එකයි දෙක නිකන් සමාන වගේ පේනවනේ. කෙනෙක් කර මේ රාගයෙන් ඇලීමත් සමහරු මෛත්‍රිය කියලා හිතාන ඉන්නවා. ඉතින් මෛත්‍රිය කියලා කියන්නේ සත්වයන් කෙරෙහි හිතයිසී භාවය කියන වෙනම ධර්මයක්. නමුත් මේක නිකන් සමාන බවක් වගේ තියෙනවා. නමුත් ඒ වගේ කෘත්‍ය බලලා තමයි අපි ධර්ම වෙන් කරලා ගන්න. තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. නයි යෝෂි මහත්මිය ඔබතුමිට.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අර කලින් පැහැදිලි කරපු එක ණය ක්‍රමයක තිබ්බා නාමපච්චය පස්සෝ කියලා දක්වතාවය. ඒක තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්ස, උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් අපි කියමුකෝ මේ අපි ඔබ තේරෙන ඔය නාම ධර්ම තියෙනම අරූප භවයේ වගේ ගත්තොත් අරූප භවයේ රූප ධර්මියෝ නැහැ. එතකොට නාම ධර්ම ස්පර්ශය උපදින්න දැන් අපිට සාමාන්‍ය ඇහැට රූපයක් ගැටුණාම ස්පර්ශය වෙනවා. චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ කියලා විස්තර කරන්න පුළුවන්. නමුත් අරූප ලෝකේ ගත්තාම අපිට ඒකේ දැන් මේ ස්පර්ශය ඇති වෙන්න මොකක් ගැටිලද ස්පර්ශය ඇති වෙන්නේ? එතකොට ස්පර්ශය ඇති වෙන්න නම් මොන හරි දෙයක් සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි ස්පර්ශය ඇති වෙන්නේ. එහෙනම් මේ ඒ අරූප ලෝකයේ තියෙන නාම ධර්ම ටික විතරයි. එතකොට එහෙනම් මේ නාම ධර්මම තමයි ස්පර්ශය ඇති කරන්න හේතුනේ. ඒ නිසා නාම පත්‍ය පස්සෝ කියලා කිව්වේ දැන් අපිට මේ පටිසෝපාදේ පෙන්නගෙන යන න්‍යාය යටතේ ස්පර්ශය පෙන්විය යුතුයි. ස්පර්ශයට පෙන්වන්න ඕනේ වේදනාව පෙන්වන්න ඕන නිසා. ඒ නිසා ස්පර්ශය හටගන්නේ කොමක් නිසාද කියලා බලනකොට ඒ වෙලාවේ අපිට කියන්න වෙනවා මේ ස්පර්ශයේ උපදිනේ මොනවද රූප ගැටිලා නෙවෙයි. එහෙනම් මේ නාම ධර්ම ප්‍රත්‍ය වෙලා නාම ධර්මයේ ඒ වෙලාවේ භවයේ තිබුණු නාම ධර්මියෝම තමයි ස්පර්ශය ඇති වෙන්න හේතු වෙන. අපි ඕකට උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපිට දැඩිව ලෝභ සාගත සිත් එකක් ඉපදලා තිබුණා මේ මොහොතේ. ද්වේෂයක් ඉපදලා තිබුණා. එතකොට මේ ද්වේෂය කියන එක දැඩිව ඉපදිච්චා නැවත අපිට එකපාරම ද්වේෂයක් අරක මතක් වෙනවා. එතකොට මේ නාම ටිකම ස්පර්ශ වෙලා නේද අර ආපහු ද්වේෂය හරි ලෝභය හරි නැවත නැවත උපදින්න අර නාම ටික හේතු වෙනවා. අමුතුවෙන් අර ලෝභ දේස හට ගන්න අමුතුවෙන් අපිට රූපයක් වෙනෙලා සද්දයක් ඇහිලා නෙවෙයි. අර නාමම හිතේ ස්පර්ශ වීම නිසා නැවත නැවත අර අතීතයේ වෙච්ච ලෝභය නැවත නැවත උපදිනවා. ඒ නිසා මෙතන කිව්වා මේ ස්පර්ශයට නාම ප්‍රත්‍යයෙන් තමයි මේ ස්පර්ශය හටගත්තේ. ඒ වගේ අපිට උදාහරණ ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ
චේතනාවක් වගේ වෙන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් චේතනාව වෙන්නත් පුළුවන්. එතකොට අපි දැන් එතන නාමපත්‍ය පස්සෝ කිව්වහම එතන ඒ නාම කිව්වා මෙතන ඒ හිතක් හටගන්න වෙලාවේ හිතේ තියෙන නාම ධර්ම සියල්ලම ප්‍රත්‍ය වෙනවා මේ ස්පර්ශයට. එතකොට ස්පර්ශය හැර ස්පර්ශයක් නාම ධර්මයක් තමයි. නමුත් මේ නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ කියනකොට ඒ හිතේ තියෙන නාම ධර්ම ටික තිබුණ නිසායි ස්පර්ශය ඇති වුණේ. බුදුරජාණන් වහන්සේ අහල ඇති මහා නිධාන සූත්‍රය පෙන්වන්නේ යම් ආකාරයන්ගෙන් යම් ලිංගයන්ගෙන් නම් නිමිත්තයන්ගෙන් නාමකාය කියලා යම් යමක් නොතිබුණා නම් මේ රූපකායේ ස්පර්ශය පේනවද කියලා නෑ. එනම් මේ නාම ධර්ම ටික තිබුණු නිසා නේද මේ ස්පර්ශය කියන එකක් පේන්නේ. එතකොට අදිවචන සම්පස්සේ පටික සම්පස්සේ කියලා අර මහා නිධාන සූත්‍රය පෙන්වන්නේ අදිවචන සම්පස්සේ කියේ නාම සම්පස්සේට. එතකොට නාමද පටික සම්පස්සේ කියේ රූප ආදී ඒවා ගැටීම නිසා ඇති වෙන ස්පර්ශය. එතකොට මෙතන අර කියන නාම. එතකොට අපිට චේතනාව වෙන්න පුළුවන්. එතකොට අර ලෝභයක් වෙන්න පුළුවන්. හැබැයි ඒවා ස්පර්ශ වෙනකොට අර නාම එකකින් වෙන්නේ නැහැ. ඒකනේ අර කිවි හේතු කිව්වාම හේතු එකක් නෙවෙයි. හේතු රාශියක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ඒක තේරුම් ගන්න. වැටහෙන්නේ නැති මං හිතන්නේ.
එහෙමයි. බොහොම පිස්සාවන් වහන්සේ පෙරවන් සරණයි.
ඒ ආනන්ද මහත්මයා ඔබතුමාට ඉස්නම්.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට අර චත්තායතනය කියනකොට මට මෙහෙම හිතන සවන්නම් දැන් ඒ චත්තායතනය කියන්නේ 6 වෙනි ආයතනය කියලා ගණන් පුළුවන්ද? ඒ කියන්නේ එහෙමනොත් ඒක මන ආයතන හැටියට චත්තායතනය කියන්නේ 6 වෙනි ආයතනය ඒක මන ආයතන හැටියට එහෙම ගණන් හැකියාවක් තියෙනවද සවන්නස්?
එහෙම 6 වෙනි ආයතන දැන් අපි කියමු අකුසල් සිත් කුසල් සිත් විස්තර කරනකොට ඇත්තටම 6 වෙනි ආයතනෙන් තමයි ඒව හටගන්නේ. මන ආයතනෙන්නේ අකුසලයක් හෝ කුසලයක් හටගන්නකොට අනිවාර්යෙන් මන ආයතනෙ. ඒ නිසා අපිට දෙක 6 වෙනි ආයතනෙ කියලා කියන්න පුළුවන්. නමුත් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී හිත් උපදිනකොට ඒක 6 වෙනි ආයතනෙ කියලා කියන්න බෑනේ. ඒතකොට ආයතන වශයෙන් බෙදනකොට චක්ඛායතනෙ තමයි සෝත ආයතනෙ. සමායන චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ විඤ්ඤාණ නෙවෙයි එතනදී ආයතන චක්ඛායතන සෝත ආයතන. එතකොට චක්කු විඤ්ඤාණ හිතක් උපදිනකොට ඒ වෙලාවේ ආයතනය උනේ චක්ඛායතන. ඇහැ තමයි ආයතනය උනේ. නමුත් අර හිත විස්තර කරනකොට චක්කු විඤ්ඤා චට්ඨායතන කියලා විස්තර කරන්නේ චක්කු විඤ්ඤාණයමනි. ඒ නිසා හරි ආනන්ද මහත්තයා කියපු එක ඒ අර්ථයෙන් ගන්න පුළුවන්. මොකද එතකොට ඒ ආයතන හැටියට හැම වෙලාවෙම විස්තර කළා තියෙන චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, විඤ්ඤාණ පත්‍ය චට්ඨායතනං කියලානේ. එතකොට 6 වෙනි ආයතනෙම තමයි මේ විස්තර කරලා තියෙන්නේ කියලා ගන්න ඕනේ. නමුත් ගන්නකොට අපි අර අපි මන ආයතනයටම කියනවනි හයවෙනි ආයතනය කියලා. එතකොට මෙතන මන ආයතනයම නෙවෙයි ගත යුත්තේ. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගහන විඤ්ඤාණය කියලා මේ හිතුත් මන ආයතනේ හැටියට සැලකෙනවා. ඒ නිසා ඔය ආනන්ද මහත්තයා කියපු එකේ වැරද්දක් නැහැ. මොකද මේ මන ආයතනේමනි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ කියලා ප්‍රභේද වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ හිතාට ගන්නකොට හිතත් එක ගලපලා කිව්වහම හරි. ඒ නිසා හයවෙනි ආයතනයම තමයි චට්ට ආයතනය උනේ. නමුත් ඒ චට්ට ආයතනය විස්තර කරනකොට, දැන් අකුසල් හිතක් විස්තර කරනකොට නම් ඒ මනෝ විඤ්ඤාණ ධාතුවම කියන. නමුත් විපාක හිතක චක්කු විඤ්ඤාණ හිත විස්තර කරනකොට, එතකොට චට්ට ආයතන වෙන්නේ තජ්ජා චක්කු විඤ්ඤාණ ධාතුයා කියලා තමයි විස්තර කරන්නේ. ඒ ටික වෙනස් කරගත්තාම හරි.
සවනාසේ එක්ලම දැන් ඔය මන දැන් අපි සාමාන්‍යයෙන් ආයතන හය ගන්නකොට ඇස කන නාසය දිව ශරීරයට සම්බන්ධ පැහැදිලි ආයතන හයක් ශරීරයේ තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේම මන ආයතනේ කියන එක අපිට මොලේ හැටියට මන ආයතන ආයතන මන ආයතනයට සම්බන්ධ ශරීර අවයවයේ මොලේ හැටියට ගන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද දැන් කියන්නේ මනස වෙනස්, නමුත් මන ආයතනය කියනකොට මොලේ වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද දැන් අපි දන්න මොලේ damage කියන්නේ මොලේ මේ ආබාධයක් තියෙන කෙනෙකුට සිහිය නැති අවස්ථාවල් තියෙනවනේ. නමුත් පණ තියෙන brain dead කියන අවස්ථාවල් එහෙම. එතකොට එහෙම ගණන්න පුළුවන් සන්නාස, ඒ කියන්නේ මන ආයතනය කියන එක මොලේ ආශ්‍රිතව කියන එක.
මොලේ ආශ්‍රිත බෑ, ඒක එහෙම මන ආයතන එහෙම ගන්න බෑ. මන ආයතනය කියන එක ඇත්තටම නාම ධර්මයක්. එතකොට ආයතන හය නාම රූප හැටියට බෙදුණොත් පහක් රූපයි එකක් නාමයි. මන ආයතනය හැම වෙලාවෙම නාම ධර්මයක්. එතකොට ඒ හිත තමයි අපි චිත්ත වීති ගත්තොත් අර භවංග හිතමනි මන ආයතන හැටියට ක්‍රියා කරන්නේ. එතකොට මේ වෙලාවක අපේ ප්‍රකෘති හිතම තමයි මන ආයතන හැටියට මේ ඒ වෙලාවේ ආයතන කෘත්‍ය කරන්නේ. ඒ නිසා මොලේ කියන එක නෑ. නමුත් අපිට ඕනනම් අපිට ළඟට හරි කියන්න පුළුවන් හදවත කියන එක ගත්තනම් ඕන් ඇත්තකට අපිට කියනවා හදේ රූපය අසුරු කරගෙන තමයි මන ආයතනෙ තියෙන්නේ. ඒ නිසා ඒක කිව්වනම් තව ටිකක් හරි ලං වෙනවා. මොලේ කියන එක උපකාර කරාට හිත උපදින ආයතනයක් නෙවෙයි මොලේ කියන එක. චක් ආයතන, සෝත ආයතන.
එතනම මම අත්‍තරම අදහස් කරේ දැන් මනස කියන්නේ මනස සහ මන ආයතනය කියන එක කියන්නේ මනස හදවත කියන්නේ මනස කියන එක අපේ හිත කියන එක හදවත ආශ්‍රිතව කියන එක තමයි අපි දැන් අහලා තියෙන්නේ. නමුත් මන ආයතනය කියනකොට අර වෙනත් අනිත් ආයතන පහ වගේ මේකට ශරීර අදාළ ආයතනයක් ස්ථානයක් තියෙන්න ඕනද කියන එකයි මට තේරුණේ නැහැ. මට මේ මගේ ප්‍රශ්නේ. එහෙම වෙන්න බෑ නේද ස්වාමී?
බෑ බෑ. ස්ථානයක් තියෙනවා. ස්ථානේ තමයි හදේ රූපය. හදවත මොලේ නෙමෙයි. එතකොට ඒක මේ අපි එකම ධර්මයේ තමයි මන ආයතනය, ඊට මනෝ විඥාන්, ඊට පස්සේ මනෝ මා, ඊට පස්සේ ඔක ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන් බෙදන්නේ එකම ඒ ධර්මයේ තමයි බෙදලා තියෙන්නේ. එතකොට අපිට සමීප දෙයක් වශයෙන් හදේ රූපේ මිසක් මොලේ ගන්න බෑ. නමුත් අර අපි විද්‍යාවෙන් ඒවා මතු කරලා තියෙනවනේ මේ මොලේ කියන එකට ලොකු වැදගත්කමක් දෙන ලොකු කාර්යයක් කරනවා. නමුත් ඒක වෙනම ධර්මතාවයක්. නමුත් මේ ක්‍රමේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනා තුළ මේ න්‍යායන් තුළ මොලේ කියන එක නෙවෙයි මෙතන විග්‍රහ කරලා
තියෙන්නේ. හොඳයි
තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ අවසරයි. චත්තායතනයේ කියන එක ගැන තමයි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. එතනදී මෙතන විශේෂයෙන්ම දැන් මේ සිත් වෙන වෙනම එක සිතක පටිච්ච සමුප්පාදයේ දක්වන අවස්ථාවේදී ඒ නාම ධර්ම පිළිබඳව පමණයි අපි මෙතනදී සලකන්නේ. ඒක නිසා මෙතනදී නාමපච්චා චත්තායතනං කිව්වම ඒ සිත හැර අනිත් නාම ධර්මයෝ ඒ සිතටම ප්‍රති වෙනවා කියන එක. එතකොට ඒ සිත කියලා ගත්තහම ඒක චක්කු විඥාන ආදී වශයෙන් වෙන්නත් පුළුවන්. ඒ සියල්ලම චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හයම එකතු කරාමනේ අපිට මනාය එතනේ කියන එක එන්නේ ස්වාමීන් වහන්සේ හයවෙනි ආයතනේ හැටියට. විඥාන ටික ඔක්කොම එන්නේ මන ආයතනයට.
ඔව් සර් සර්.
නේද ස්වාමීනා. එතකොට එතකොට අර චක්ක ආයතන සෝත ආයතන කියන ඒවා සහජාත ධර්ම නොවන නිසා මෙතනදී මේ සිත් ගැන බෙදෙන විග්‍රහයක් නිසා නාම ධර්ම ගැන බෙදෙන විග්‍රහයක් නිසා මෙතනදී අනිවාර්යයෙන්ම චත්තායතනය කියනකොට මන ආයතනය එනවා කියන අදහසක් තමයි දැනුනේ ස්වාමීන් වහන්සේ. ඒක එහෙමත් පොඩ්ඩක් කල්පනා කරමුද කියලා වගේ හිතුණා. අනිත් දෙවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ මෙතනදී ඇත්තන ඔබ වහන්සේ ඒක ලස්සනට අපිට විස්තර කරා කොහොමද මේ සිතක නාම ධර්මයන් එකිනෙකට ප්‍රති වෙන්නේ කියලා. එතනදිත් හුඟක් වෙලාවට ඔබ වහන්සේ විස්තර කරනකොට කිව්වා අර මේ තණ්හාපච්චය උපාදාන කියන එක ගත්තාම ඒ උපාදානය කියනකොට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත්වල තණ්හාමයි දිට්ඨියයි කියන දෙකම යෙදෙනවා. නමුත් එතෙන්දි තණ්හා ප්‍රත්‍යයෙන් අපි තණ්හාව ඇති වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් තණ්හා ප්‍රත්‍යයෙන් අපි දිට්ඨිය ඇති වෙන හින්දා දිට්ඨි උපාදානය තමයි එතෙන්දි ගන්න කියන එක තමයි ඔබ වාසේක පැහැදිලි කරා. අනිත් එක තමයි සම්මානස මෙතෙන්දි මේ අවිජ්ජාපච්චා සංඛාරෝ කියනකොට දැන් අපි හැම වෙලාවෙම අහලා පුරුදු විදිහට අපිට කියවෙන්නේ තුඟ වෙලාවට මේ අවිජ්ජාපච්චා සංඛාරා කියලා. නමුත් එතෙන්දි මේ සංඛාරෝ කියනකොට ඒ සිතේම තියෙන සංස්කාරය කියන එක ගැන දැන් මෙතන අකුසල පළවෙනි අකුසල සිටි අකුසල සංස්කාරය කියන අකුසල චේතනාවම කියන එක තමයි ඒ ඒක වචනේ කියලා තියෙන්නේ නේ ස්වාමීනි.
හරි
සර්. ඔව්. නැසේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා නම් හොඳයි තිරුවන් සර්නේ.
ඔව් හොඳයි බොහොම හොඳයි මාර්ථ දැක්වීම. එතකොට ඒ අපේ මේ පටිසම්පාදයේ තියෙන ප්‍රධාන තැන් පිළිබඳව අපි නැවත නැවත කතා කළ යුතුයි. ඒ නිසා ඇත්තට මේවා අපි මේ විදිහට සාකච්ඡා කරන එක ගොඩාක් වටිනවා. ඒවා රසවත්. ඒ වගේම මතු වෙච්චි විස්තර නොවෙච්චි තැන් ආපහු අපිට විස්තර කරගෙන මේ අමාරු ධර්ම කොටසක් සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඉතින් මේවා අපි මේ විදිහට අදහස් හුවමාරු කර ගැනීම ගොඩක් අපිට වටිනවා. එතකොට මේ දැන් න්‍යායන් ගත්තාම අපි විඥාන ආයතන ස්කන්ධ ධාතු කියලා ගත්තාම බුදුරජාණන් වහන්සේ ආයතනීය ආයතන වශයෙන් විස්තර කිරීම, ධාතු වශයෙන් විස්තර කිරීම, ස්කන්ධ වශයෙන් විස්තර කිරීම කියලා මෙහෙම න්‍යායන් තියෙනවා. එතකොට ඒ එක් එක් න්‍යායක් විස්තරේ මොන පදනමක් කරගෙනද මොන කෘත්‍යයක් යටදද කියලා අපි හොඳට ඒ න්‍යාය තේරුම් අරගෙන ඊට පස්සේ විස්තර කරනකොට ඒ න්‍යායට අදාළ අර්ථය ඇතුලේ ඉඳන් තමයි අපි මේ දේවල් විස්තර කරන්නේ. එතකොට අපිට දැන් ගොඩාක් මෙතන අපිට පටිසම්පාද යාපු ගැටලුවක් මේ චත්තායතනයේ කියන එක. අනිත් ඔක්කොම ඒව අහලා තියෙනවා. ඒවා පොඩි පොඩි වෙනස්කම් වුණාට මේ ඒවා ටිකක් හුරු පුරුදු වචන වගේ. මොකද මේ චත්තායතනයේ කියන එක අපිට ටිකක් නුහුරු වචනයක්. මේ ගොඩක් අය මේ ප්‍රශ්නේ උනේ මේක තමයි චත්තායතනයේ කියන එක. මම මේක පිළිබඳව ඇත්තටම තව ටිකක් කරුණු එකතු කරලා ඒ වරින් වර මේ දේශනා අතරදී විස්තර කරන්න මම උත්සාහවත් වෙනවා. එතකොට ඇත්තටම ආයතන ගත්තොත් ආයතන 6යි තියෙන්නේ. චක්ක ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. එතන මේ ආයතන කියව මොකද? අයදානත්ව ආයතනට්ට, ආකරට්ට ආයතනට්ට කියලා නම් කරේ. අයදානත්ව කියන්නේ රැස් කරන අර්ථයෙන් තමයි ආයතන කියලා කිව්වේ. එතකොට කුසල ධර්මියෝ අකුසල ධර්මියෝ රැස් වෙන අර්ථයෙන් කොහොමද රැස් වෙන්නේ? මේ චක්කායතනය කියන මේ ඇහැ උපකාර වෙලා කුසල අකුසල අපිට රැස් වෙනවා. එනිසා නැවත නැවත කුසල් ධර්ම උපද්දවන්න, දියුණු කරන්න, වර්ධනය කරන්න යමක් හේතු වෙනවා නම් ඒකට ආයතන කියලා කිව්වා. රූප ආයතනය කිව්වෙත් ඒ වාගේ. රූපය ආයතනයක් උනේ රූපේ නිසා අපිට කුසල් අකුසල් දේවල් ගොඩාක් ඇති වෙන නිසා. ඒ නිසා එතකොට මේ ආයතන ගත්තාම චක්ක ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. එතකොට මේ ආයතන හයෙන් මේ වෙලාවේ ජයන්ත මහත්තයා කිව්වා වගේ එතකොට අපි දැන් මෙතන විස්තර කරන්නේ නාම ධර්ම ටිකක්. රූපයක් මෙතන ගාවලාම නැනි පළවෙනි න්‍යාය ගත්තාම නාමපච්චයා කියන තැනින් පාව පටන් අරගෙන තියෙනවා. එතකොට එතන චක්කායතන, සෝතායතන ගන්න බෑ. මනායතනය තමයි ගන්නෙ. මනායතන ගත්තට චක්කු විඥාන, සෝත විඥාන, ජීවා විඥාන කියලා මේ ටිකමයි මන ආයතනය කියලා අපිට අර්ථවත් කරන්න බෑ. නමුත් එක න්‍යායකට කියන්න පුළුවන් මේ මේ එක හිතමනේ මේ චක්කු විඥාන සෝත විඥාන කියලා කිව්වේ. මොකද අපි විභංගයේ ආයතන විභංගයේ ගත්තාම එක් ප්‍රකාරයකින් මන ආයතනය කියනොත් කියන මොනවාද? හය නැ සමාය හය ප්‍රකාරයකින් මන ආයතන වේ කියලා විස්තර කරනකොට චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා හයම විස්තර කරනවා. නමුත් මෙතන විඥාන වශයෙන් ගත්තොත් චක්කු විඥාන සෝත විඥාන කියන වගේ කෘත්‍ය වශයෙන් වෙනස්, වස්තු වශයෙන් වෙනස්. එහෙම ගත්තාම එතකොට මේ චක්කු විඥාන හිතටමයි මන ආයතනය කියන්නේ කියලා මේ අර්ථය තුළ පදනම් වෙලා කියන්න බෑ. අර කියපු ආකාරයෙන් මේ ප්‍රභේද වශයෙන් විස්තර කරලා තියෙන මේ හිතම තමයි. නමුත් මේ වෙලාවේ ඒ අදාළව අපි ගන්නකොට මන ආයතනය ඒක හරි අසීරු කාර්යයක් විස්තර කරන්න. එතකොට මේක හොඳට පැහැදිලිව ගන්න ඕනේ. එතකොට මේ චක්කු විඥාණයටමයි මන ආයතනය කියලා කිව්වොත් එතකොට වැරදි. ඒක මොකද චක්කු විඥාණය කිව්වේ වෙනම අර්ථයකින්, මන ආයතනය කිව්වේ තවත් අර්ථයකින්. මොකද ආයතන කිව්වම වෙනම හයක් බෙදුවා. චක්ක ආයතන, සෝත ආයතන, ගහන ආයතන, මන ආයතන කියලා. එතකොට මනෝ විඥාණය එතන ආයතනය වුණා. නමුත් මේ චක්කු විඥාණය ආයතන කෘත්‍යයක් කරන්නේ නැහැ. එතනදී ආයතන කෘත්‍ය කරේ චක්ක ආයතනය. ඊට පස්සේ මනෝ විඥාණය කිව්වහම එතකොට ඒ අකුසල් සිතක් වගේ හට ගන්නකොට එතන ආයතන කෘත්‍යයක් වෙනවා. එතන ආයතන කිව්වේ අර කියපු දැන් එක හිතක කවදාවත් මේ දැන් අපි අපේ මනං පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. එතකොට මනෝ විඥානේ උපදින්න ඒ මනෝ විඥානේ හේතුණා නෙවෙයි. එතන මනං පටිච්ච ධම්මේච මනස ධර්මියොත් එතන මනස කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි. අර ප්‍රകൃති හිතමයි, මේ මනෝ විඥාන ධාතුවමයි. නමුත් මනෝ විඥාන ධාතුව වෙන හිතක්, මනං කියපු මන ආයතනේ තව එකක්. ඒවා කෘත්‍යයන් මේක සියුම් කාරණාවක්, මේක අමාරු අය මේක පටලා ගන්න එපා. අපිට මේකට නිවැරදිව අර්ථ ගන්න මං කරුණු ටිකක් තමයි මේ විස්තර කරන්නේ. මේක ගැන අපි තව කතා කරමු. එතකොට නමුත් අපිට යම් අදහසක් අර කිව්වේ පරයායක් පදනම් කරගෙන මේ චට්ටායතනය කියන්නේම චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන ඔය හැටියට ක්‍රියා කරන්නේ මේ චට්ටායතනෙම තමයි කියන එකේ වරදක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නිවැරදි. නමුත් අපි මේ ඒ සිත් ගන්නකොට ඒවා විස්තරකයේ ඒ කෘත්‍ය අනුව අර්ථානවා. ඉතින් ඒ නිසා අපි මේ මන ආයතනෙමයි චක්කු විඥානේ කිව්වොත් එතකොට ඒක වැරදි. නමුත් මේ චක්කු විඥානේ නැති වෙලාවට ඒ හිතම තමයි මේ කෘත්‍ය අනුව මන ආයතනෙම තමයි යම් කෘත්‍යයක් අනුව චක්කු විඥානේ කිව්වේ කියලා අපි එහෙම තේරුම් ගත්තට බෙදලා වෙන් කරලා පැහැදිලිව තේරුම් ගත්තාම හරි. නමුත් අපි පොද්දුවේ අර අපි ඉස්සරලා කතා කරේ අල් මහත්තයා කිව්වා වගේ කතාවේදී පොදු කතාවක් වශයෙන් අපි සිත් ගන්නකොට, සිත් ගැන විස්තර කරනකොට චක්කු විඥාන, සෝත විඥානේ ඒ ටිකම තමයි මේ මන ආයතනේ චත්තායතනේ කියන්නේ කියලා තේරුම් ගැනීම පහසුව සඳහා අපි එහෙම තේරුම් ගත්තා කියලා, පොදුවේ තේරුම් ගත්තා කියලා වරදක් නැහැ. නමුත් මේවා වෙන් වෙන් කර වෙනස දක්වන්න පුළුවන් ධර්මතා තියෙනවා. ඒක ඒ නිසා ඒ අවස්ථාවල අපි වෙන් කරලා කතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ධර්ම ටික චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන හයම එකට කියන්නත් පුළුවන්. චට්ටායතන කියලා අපිට ආයතන හය කියලා කියන්නත් පුළුවන්. ආයතන හයෙන් එකක් කියලා අපිට එක එක අදහස් ඇතුලේ විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒක ගැන අපි තව තව මේකට කොහොමද මේක සරලව හොඳට තේරුම් ගන්නේ කියන එකට ඔබත් නැවත නැවත හිතන්න. මොනවහරි කරුණු වැටහුණොත් වැරදි හෝ හරි වෙන්න පුළුවන්. ඒවා හැමෝම ඉදිරිපත් කරන්න. මේ මමත් තව පොඩ්ඩක් මේ ගැන අපි මේ අලුත් වචනයක් නිසා අපි ඒකට තොරතුරු හොයමු. දයි තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. නමත්ම අගනා ධර්ම දේශනාවට ඒ වගේම ඉන්නතුරු කරන්න තිබුණු ධර්ම සාකච්ඡාවටත් අපි දැන් සමන් දුන්නා. අදින් අද දවසේදී වැඩසටහන නිමා කරන්න කාලය එළඹ තිබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මේ වෙනකොට පැය දෙකකට අධික කාලයක් අපිට උන්වහන්සේගේ වටිනා කාලය වැය කරලා අපිට මේ උතුම් දේශනාවන් කියා දෙමින් සිටියා. ඉතින් අද මේ රැස්ව සිටින සියලුම කල්යාණ මිතු මිත්‍රයන් වෙනුවෙනුත් පෙරසඳහන් කළ වාගේ අනාගතයේදී මෙම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නා වූ සියලුම පිරිස වෙනුවෙනුත් අපගේ උතුම් කල්යාණ මිත්‍ර අති පූජනීය ඉලුකේක මාත්‍යදර්ශී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමද ගෞරවයේ පුදක සිටින ස්වාමීන් වහන්සේ ඒ වගේම ප්‍රාර්ථනා කර සිටිනවා වසර 20 ගණනක් 30 මේ සවුලට සිසිලස දහම් ප්‍රචාරක සේවසේ අපි ධර්ම ප්‍රචාර කටයුතු කරනවා. ඒ වගේම මේ වගේ ධර්ම සාකච්ඡා පවත්වනවා. ඉතින් ඒ අපි එක්ට්‍රස් කරගත්තව කිසියම් කුසලයක් ඇද්ද ඒ කුසලයන්ද ඔබ වහන්සේ විසින් මේ අද දවසේ දක්වා කරා වූ සියලුම ධර්ම දාන මේ පුණ්‍ය ක්‍රියාවන්ගේ ඒ කුසල හේතු වෙන්ද ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට විශාල හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි, එහෙමනම් අපි අද දවසේදී මේ දේශනාව අවසන් කරනවා. මේ දක්වා අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් දහම් හුවමාරු කරගන්න යාමේදී යම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ වරදක් අඩුපාඩුවක් දැන හෝ නොදැන සිදු වුණා නම් ඒ සියලු වරදට අපි ත්‍රිවිධ රත්නයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද සමාවය දෙනවා. ඒ අනුව මේ මොහොතේ මේ මොහොත දක්වා අපි මේ දේශනාවන් පවත්වන්න නොඑක ආකාරයේ කෙනකෙනා උපකාර කරනවා. එතකොට ඒ සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කරගෙන සහසම්බන්ධ වෙලා හිටින හැම දෙනාම සහසම්බන්ධ වෙලා ඉන්න අයගේ නම් පවුල්වල ඉන්න අය ඥාතීන් දෙවියන් ඇතුළු සියලු දෙනාම අපි සිහිපත් කරලා මේ උතුම් වටිනා කුසල සම්භාරය හැමෝගෙම ජීවිතවලට සම්බන්ධ වේවා. මේ උතුම් කුසල බලය තුළින් තව තවත් තමගේ නොදන්නා දහම් කරුණු දැනගන්න ශක්තිය ප්‍රඥාව දියුණු වේවා. සත්පුරුෂෝ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා පාරමී පුරා ගන්න බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න ඒ සඳහා අවශ්‍ය බාහිර නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සැනසෙල්ල තමන්ගේ ආර්ථික තත්ත්වයන්ට බාධක කරදර එන්නේ නැතුව මේ දහම් මග යන්න මේ සියලු ආකාරයෙන් මේ කුසල් තමන්ගේ ජීවිතවලට සම්බන්ධ වේවා. තුරුණුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබිලා අපි හැමෝටම මේ බුද්ධ ශාසනයේ ඉතායික්මනින්ම දුක් කෙලවර කරගන්න මේ කුසල් උතුම් පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු.